අපිට ප්‍රශ්නෝ විභුක්තිනා ඒකට උත්තර දීලා ඉන්නද පුඩියා වරංගේ ප්‍රශ්න විසඳීම් දේශන හොඳයි ඔව් පොඩි වුණාට දැන් පොඩි නෑ ඒක දුවට මොකද්ද රාජකීය පඬිත් ශාස්ත්‍රපති ඒකපස්සේ දැන් මේ PhD එකකටත් කරන්න ඉන්නේ එතකොට මේ බොහෝම අඩු වයසේදී ඉතාමත් වැඩි ඉගෙනුමකට බොහොම එකන අවුරුදු 18 වගේ වෙනකොට ශාස්ත්‍රපති විභාගෙත් කරලා ඉවර වෙච්ච කෙනෙක් මේ ඉන්නේ. දැන් මේ කාලේ MPhil එක කරනවා. ඉගෙන ගන්න ඉන්න ගමන් තමයි මම මේක ගැන ආවේ. මේ හිඳෙදි ප්‍රොමෙන්ට් පැනේ දැක්කද? අපි හදන්නේ බුද්ධ ශාසනයට කොහොමාරි සම්පත්තිය හදලා දෙන්න. ඉතින් අපි සාදිරවන්ත කරනවා අනාගතයේ ඉතින් අපේ වයස වෙනකොට ජීවත් හිටියොත් ඉතින් සංසාරයෙන් හොඳ සේවයක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. නේද? මේ මම හිතාගෙන හිටියා මේ රූප ගැන කියලා දුන්න වේදරම් පසනාව වගේ වඩන හැටි කියලා දුන්න තොදයි කියන අදහස නේද? තොර ප්‍රශ්න ටිකකුත් තියෙයි. හැබැයි මේ ප්‍රශ්න ටික බලපු ගමම වඩ හිතන එක දෙයක් මොකද්ද? මේ අද තියෙනවනේ සද්ධර්මයේ වගේ එක. ඒ කියන්නේ සද්ධර් රත්තරම් වගේ જાතියක් පහළ වුණාම තමයි රත්තරම් හොයාගන්න බැරි කියලා උපදේශනවල දේශනා කළා. ඉමිටේෂන්. ඒ සද්ධර්මය කියලා හිතාගෙන සද්ධර්මයේ වගේ එකක් පෙන්නනවනේ. අනේ සද්ධර්මයේ වගේ එකක් පැත්තෙ ගිහිල්ලා මේ ප්‍රශ්න ටික කියලා මට තේරෙන්නේ. මොකද්ද සම්ධර්මයේ වැසී ඇති වැදගත් ධර්ම කොටසක් ලෙස ඒ නාර්ය අෂ්ටාංග මාර්ගය ඉතා නිර්වල පැහැදිලි කර ඇති බවද තක්කෝති මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා නෙවෙයි. මම එහෙම දෙයක් දන්නේ නැහැ. මම බං අහලා තියෙනවා ලංකාවේ එක දේශනාවක් තියෙනවා මේ සං කියන එක වෙනත් අර්ථයකට දාලා. ඒ කියන්නේ සංකප්ප සම්පස්ස ඕවා රහතන් වහන්සේට ඇති වෙනේ නේද? ඒත් මම ඒක දන්නේ නැහැ. ඒ කියන්නේ පස්ස ඒක රහතන් වහන්සේට සම්පස්ස ප්‍රසජ්ජනයට ওই විදිහට කොහොම අදහසකින් දෙදන එක. නමුත් එහෙම විශේෂණයකින් කරන්න හෝ එහෙම වචනවලින් කඩලා පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි කියන කාරණාව මතක් කරනවා. සන්දර්මය කියලා එකක් මම දන්නේ නැහැ. සද්ධර්මය වැසී පවතිනට කරුණු කාරණා කීපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මට ඒක ටිකක් මතක මදි. ඒ කියන්නේ අර පෙන්නනවා මේ ලෝකේ වැසුනහම බබලන්නේ නැති මේ විවෘතුනහම බබලන දේවල් දැන් ඉර වගේ දෙයක් වැසුනහම බබලන්නේ නැහැ. අන්ද වගේ දෙයක් වැසුනහම බබලන්නේ නැහැ. සද්ධර්මය කියන්නේ වැසුනහම බබලන්නේ නැහැ. මේවා විවෘත වෙච්ච තරමට බබලනවා. වැහිලා තියෙන තාක් බබලන විවෘත වුනහම නොබවල බබලන්නේ නැති කාරණා තියෙනවා. මම කිව්වොත් බුදුරජාණන් දේශනා කළා තියෙන මේ ගුළු බණ ඉද දන්නේ. මම හැබැයි කියන එක ත්‍රිපිටකේම තියෙන එක. එකක් තමයි බුදුරජාණන් බමුණන්ගේ වේදය. අනෙත් එක බවලත් සුදුයි කියන්නේ. රැකී බව දෙක තාක් බබලන විරුද්ධ වුණොත් ඒ වගේ බුදුරජාණන් සිතික් වෙනලා තියෙන දේවල් උපමා. ඉතින් මේක ගැන නම් ඇත්තටම මම දන්නේ නැහැ. මට කියලා දුන්නොත් මේ සූත්‍රය හෝ මේක තියෙන තැන මම පැහැදිලි කරන්නම්. මෙන්න මේකයි අර්ථය කියලා. මේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ මම හිතන්නේ අපි මුලින් දවසේදී ඒ කතා කරනකොට ආපහු නැති වෙනවා වෙන්නේ. සමහර ස්වාමීන් වහන්සේලා අනිත්‍යනෝ අනිත්‍යයිද අනාත්මනෝ අනාත්මයයිද දේශනා කරලා මේ පැහැදිලි කරුම් දෙනවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා කියලා. අනිත්‍ය කියන එකයි අනිත්‍ය කියන එකයි දෙකම එකයි. එතකොට ඊට පස්සේ අනාත්ම කියන අපි සිංහලෙන් අනිත්‍ය කියන්නේ අපි අනත්ත කියන්නේ පාලියෙන් අනත්ත කියන්නේ පාලියෙන් අනාත්ම කියලා අපි කියන්නේ සිංහලෙන්. එතකොට අනිත්‍ය කියන්නේ සංස්කෘත අනිත්‍ය කියන්නේ සාමාන්‍ය සිංහල වගේ පාලිය කියන්නේ අනිච්ච. හැබැයි මහප්‍රාණ ඡයන නෙමෙයි අයන්නයි නියන්නයි අල් ඡයන්නයි හිතුනොත් අනිච්ච. එතකොට ඒ අනිච්ච කියලා කිව්වොත් ඒක මොකද්ද? වෙනස් වෙන බව, විපරිණාම වෙන බව, නැති වෙන බව. අනිච්ච කියලා කිව්වොත් කැමති නැහැ කියන අදහස. එතකොට අනත්ත කියලා කියන්නේ නාත්ත තමාගේ නෙවෙයි ආත්මයක් නැහැ කියන අදහස. ඒකට තමයි අපි අනාත්ම කියලා කියන්නේ. විදර්ශනා භාවනාව සහ ලෝකෝත්තර මාර්ගය අතර වෙනස පහදා දෙන්න කතාවෙන් කියන්නේ මක විදර්ශනා භාවනාව කියන්නේ හැම වෙලාවෙම ලෝකයේ ඇත්ත නැත්නම් සත්‍ය අනුලෝමික ඥානයට තමයි විදර්ශනා ඥානය කියලා කියන්නේ. එතකොට ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ ලෝකයේ කෙලවර නැත්නම් ලෝකයේ සැබෑම ඇත්ත නැත්නම් තිහිච ස්වභාවය. මේ සත්‍ය අනුලෝමික ඥානය කියන එක හැම වෙලාවෙම ප්‍රතිපක්ෂ ධර්මයෝ නැති කිරීම පිණිස ගන්න එකක්. අපි කියමු ආත්ම දෘෂ්ටිය දුරු කිරීම පිණිස සත්පුද්ගල භාවයේ ආත්ම සංඥාව දුරු කිරීම පිණිස අපි නාම රූප ධර්මයක් කියලා බලනවා. එතකොට නිත්‍ය සංඥාව අතහරින්ද අනාත්ම සංඥාවෙන් බලනවා. එතකොට මේ අනාත්ම සංඥාවෙන් බලනකොට විදර්ශනා ඥානය. එතකොට තව ලෝක කෙලවර කියලා තියෙනවා. දැන් මාර්ග ප්‍රඥාවට හසු වෙනවා අන්තිමට මොකද්ද? චිත්‍රයක් වර්ණ සටහනක් කියලා. එතකොට දැන් චිත්‍රයක් ඇතුලේ පුද්ගලයෙක් ඉන්නවද? ෆොටෝ එකක් තිබුණා නෑ. නාම රූප දෙකක්වත් තියෙනවද? නෑ. නාම රූප දෙකක්වත් තියෙනවා යන ගණිතයක් නෑ. නමුත් ඒ ඇත්ත කෙලින්ම කෙනෙකුට බලන්න බෑ. ඒ හින්දා ඉස්සෙල්ලා රළු මට්ටමේ කෙලෙස අදි වෙන විදිහට හිත තබ්ලයි අර ඇත්තම ඇති හැටි දක්නට යන්නට ඕනේ. දැන් මේ පේන අරමුණේ අපිට සත්පුද්ගල සංඥාවක් කියලා මේක තමයි ලෝකේ. ඒ තිනෙන තැනක තියෙන ධර්මය අනිත්‍ය දෙයක් හෝ දුක් දෙයක් හෝ අනාත්ම දෙයක් නැත්නම් නාම රූප දෙයක් හැටියට හෝ අනිත්‍ය දෙයක් හැටියට හෝ දුක් දෙයක් හැටියට බලනවා. මේක තමයි ලෝකයේ ඇත්ත. ඊට පස්සේ ලෝකයේ බොරු අතහරිනවා, ලෝකයේ ඇත්තට හිත තබලනවා. ඊට පස්සේ ලෝකයේ ඇත්ත කියන දැනද අපිට හිත මෙදෙනවා අන්නර ලෝකෝත්තර සම්මාදිටියට හිත තබලනවා. යම් දර්ශනයක් නිසා සීල ආස්ව ධර්මයන් දුරු වෙයි නම් ඒ රාග දේශ මොහ ධර්මිය ක්ෂය වෙන දර්ශනයට කියන ලෝකෝත්තර දර්ශනය කියලා. අර මේ පෙනෙන අරමුණේ තියෙන වර්ණ සටහනක් චිත්‍රයක් කියන ටික අන්න එතෙන්ට හිත තබලා ඒක තමයි විදර්ශනාවේ සහ ලෝකෝත්තර මාර්ගයේ වෙනස. එතකොට විදර්ශනා භාවනාව හැම වෙලාවෙම ලෞකික ඥානය ලෝකෙ තුල නෝන ලෝකෝත්තර මාර්ගයේ කියන හැම වෙලෙම ලෝකෙන් ඊතර වෙන ලෝකයට අයිති නැති ලෝකයට හම්බ වෙන්නේ නැති ඥාන දර්ශනය. ඒක තමයි ඒක වෙනස්. එතකොට අපි පොඩ්ඩක් කතා කරමු මේ මොකද්ද වේදනාව ගැන. ඇත්තටම වේදනම් පස්සනාව වඩන ක්‍රම කිහිපයක් තියෙනවා. වේදනම් පස්සනාව වඩන්න වේදනාව උපදින්නම අවශ්‍ය නැහැ. දැන් අපි සතර සතිපට්ඨානේ වඩන්න හේතුවක් තියෙනවා. මේ ශාසනයේ තියෙනවා අට්ඨාරස මූලපදාන කියලා ක්‍රමයක්. මුළු බුද්ධ ශාසනයම පද 18කට බෙදෙනවා. පද 18ක් වචන 18ක් අසුරු කරගෙන තමයි මුළු බුද්ධ ශාසනයම 84000 ධර්මස්කන්ධයක තියෙන්නේ වචන 18ක් තුල. ඒකෙදි දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරන්නට වචන 9කුත් ඒ 9 පෙන්වන්නේ සමුදය සත්‍යයෙන්. ඒකේ ඵලය දුක. මාර්ග සත්‍ය විස්තර කරන වචන 9කිනුත් ඒකේ ඵලය නිවන. එතකොට මාර්ගය සහ ඵලය කියන මේ මාර්ග දෙකක් විස්තර කරනවා. දුක ඇති වෙන්නට හේතු වෙන මාර්ගය නැත්නම් දුක්ඛ සමුදය, නිවන නැත්නම් නිවන් දකින්නට නිරෝධයට නැත්නම් නිවනට හේතු වෙන මාර්ගය කියලා මේ පද 18 තමයි. අවිජ්ජා භව තණ්හා කියලා මූල ක්ලේශ දෙකක් තියෙනවා. ඊට පස්සේ ඒ මූල ක්ලේශ දෙක නිසා හටගන්නවා රාග, දේශ, මෝහ කියලා කෙලෙස් තුනක්. ඒ රාග, දේශ, මෝහ කියන කෙලෙස් තුන නිසා හටගන්නවා සතර විපල්ලාසයක්. නিত্য, සැප, ආත්ම, සුභ. එතකොට මෙන්න මේ වචන 9 හැම වෙලාවෙම දුක්ඛ සමුදය සත්‍ය වචනය කරලා තියෙන අසුර කරලා තියෙනවා. චතුරාර්ය සත්‍ය, සමුදය සත්‍ය අසුර කරන පද 9. ඔය පද 9 සමුදය සත්‍යට යයිති. ඕකේ හේතුව. ඕකේ ඵලයේ දුක. දුක කියන එක නෝනින් දත යුතු මේ ටික කළොත් ලැබෙන ඉබේම ලැබෙන ධර්මතාවය මොකද? දුක. ඊට පස්සේ ලෝකෝත්තර පැත්තට වචන 9ක් තියෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර විතර නෙමෙයි දුක් නැති වෙන පැත්තට. මුල් එක තමයි මොකද්ද? සමත විපස්සනා, සමත විදර්ශනා. ඊට පස්සේ අලෝභ, අද්වේෂ, අමෝහ. ඊට පස්සේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ කියන මෙන්න මේ පද 9 මාර්ගය අසුරු කරනවා. ලෝකෝත්තර මාර්ගය අසුරු කරනවා. මේ ටිකේ ඵලය මොකද්ද? නිවන. එතකොට බුදුරජාණන් වහන්සේ මුළු ශාසනයම මේ පද 18ක් උදව් කරගෙන දේශනා කරලා තියෙන්නේ. දැන් පින්වතුනි, අපි ඉන්නේ නිට්ටයයි, සැපයි, ආත්මයි, සුභයි කියන කෙරවලට ඇවිල්ලා. මෙතන ආවේ ඒට උඩ තැන වැරදිලා රාග, දේශ, මොහ කියන මට්ටම උස්සන්න ගිහලා තමයි විපල්ලාස කියන මට්ටමට ආවේ. රාග, දේශ, මොහ කියන මට්ටම ඇති වුනේ අවිජ්ජා භව තණ්හා කියන මූල ක්ලේශ දෙක නිසායි. ස්කන්ධ ගාවට කිසිම වෙලාවක ලෝභ, දේශ, මොහ හෝ විපල්ලාස ඇති වෙන්නේ නැහැ. මූල ක්ලේශ කියන්නේ කෙලෙස් වලට මුල් වෙන කාරණා දෙකක් තියෙනවා. අවිජ්ජා භව තණ්හා කියලා. ওই කෙලෙස් ටික හඳුන්වන තව පැත්තක් තියෙනවා. අනුසේ පරිඋත්ථානේ වීතික්‍රම කියලා කාරණා තුනකින් හඳුන්වනවා. අනුසය කියන තැන නියෝජනය වෙනවා අවිජ්ජා භව තණ්හා කියන තැන. එතකොට අවිජ්ජා අනුසය භව රාග අනුසය කියලා අපි කතා කරන්නේ. මේ අනුසය ධර්මයේ කෙර ඕල්ට ගියාම එතන තමයි අයිති අවිජ්ජා භව තණ්හා කියන තැන. පරිඋත්ථාන කියන මට්ටමට අයිති ලෝභ, දේශ, මෝහ. වීතික්‍රම කියන මට්ටමට තමයි අයිති නিত্য, සැප, ආත්ම, සුභ. එතකොට දැන් මේ නিত্য, සපයි, ආත්මයි, සුභයි කියන මට්ටමේ ඉන්න අපිට මර මූල ක්ලේශය දුරු කරනවා, හිඳිනවා කියන එක කවදාවත් කරන්න බෑ. අපි කියමු දැන් මහ විශාල පතාක ගහක් තියෙනවා, ගහ කපන්න යන්න ඕනේ. දැන් ගහ කපන්න පුළුවන්ද? හැතැම්ම දෙක තුනක් ඈතින්දද? නමුත් ගහගාවට යන්න ඕන. ගහගාවට යන මාර්ගය මහ විශාල කැලෑ වෙහෙල යන්න බැරි මට්ටමක් තියෙන ගහ කපන්න යන්න ගහගාවට යන්න බැරි නම් ඉස්සෙල්ලා වෙනවා අපිට මොකද අපි ඉන්න තැන ඉඳලා ගහගාවට යන්න පුළුවන් විදියට පාරිශුද්ධ කරගන්න වෙනවා නේ. පාරිශුද්ධ කරන එක ගහ කපන එකද නැහැ. පාරිශුද්ධ කරනවා කියන්නේ ගහගාවට යන පාරයි සුද්ධ කරන්නේ. තාම ගහ කැපීම ආරම්භ කළවත් නැහැ. නමුත් හැබැයි ඒ මුලින්ම ගත්තොත් ගහ කපන්න යනවා යන ගණේට යනවා. ගහ කපන්න යනකොට කරන වැඩක් යන ගණේට යනවා. නමුත් තාම ගහ කපනවා නෙමෙයි. ඉතින් එහෙම දෙපැත්තේ කැලේ ගහලා සුද්ධ කරලා කපලා පාර හදාගෙන ගහ මුලට ගිහිලා ගහ කපන්න හදනවා. මහා විශාල හරයක් අරටුවක් ඇති විශාල ගහක් වගේ තමයි අවිජ්ජා භව තණ්හා කියලා අංශය. ඕක නැති කරන්න බැහැ. අපි ඉන්නේ ගොඩාක් ඈත නම් අපි ඉන්න තැන ඉඳලා ගහගාවට යන්න බෑ අපිට. ඉතින් ඒක ඉස්සෙල්ලා ඉතින්ට යන්න පුළුවන් කැලෑව පාර සකස් කරගන්නවා වගේ තමයි විපර්යාස දුරු කළා රාග දේශ මොහ කියන කෙලෙස් දුරු කරන මට්ටමට ආවම තමයි අනුශය කියන කෙනකින් දින්න අපිට අවස්ථාව හම්බ වෙන්නේ. ඉතින් ඒකට ප්‍රතිපක්ෂ පැත්තක් තමයි මේ තියෙන්නේ. රාග දේශ මොහ කියන විපල්ලාස ටික නැත්තම් වීතික්කමය නැති කරන්නට තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ. ඊට පස්සේ පරිඋත්ථානය නැත්තම් රාග දේශ මොහ නැති කරන්න අලෝභ අද්වේෂ අමෝහ කියන කුසලය තියෙනවා. අවිද්‍යා භව තණ්හා කියන මූල ක්ලේශ දෙක නැති කරන්න සමත විපස්සනා කියන කාරණා දෙකක් තියෙනවා. මේ සමත විපස්සනා කියන දෙක මුලින් ගත්තට තාම පාරිශුද්ධ කරගෙන යන්නේ. මේ සමත විපස්සනා කියන දෙක වැඩුවට කෙලින්ම ගහගමනවා කියන ටික වෙන්නේ ඉස්සෙල්ලාම වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන තැන පිටවලා ඒට ප්‍රතිපක්ෂ ධර්ම අතහැරගන්නවා. ඊට පස්සේ තමයි ලෝභ ද්වේෂ මෝහ කියලා මනසේ කෙලෙස් නැගිටීම නැති කරලා අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල ධර්මයන්ගේ උපදින මට්ටමට මනස හදාගන්නවා. අන්න ඒ මට්ටමට පත්වෙච්ච කෙනාට තමයි නූපන්න කෙලෙසේ නූපදනවා කියන තැනින් කෙලෙසේ උපදවන්න කලින්ම උපදවන්න තියෙන හේතු නැති කරනවා කියන දඩ එන්නේ. අනුසය කියන එක උපන්න දෙයකින් විද්ධිමාන නැහැ, උපදින්න තියෙන හේතුවක්. එතකොට නූපදීම නූපදවන්න තියෙන ධර්මයක්. ඉපදුනහම නැති කරන්න තියෙන දේකුත් තියෙනවා. නූපදවීමෙන්ම නූපදවන්න ධර්මයක්ත් තියෙනවා. අන්න ඒක තේරුම් ගන්නට ඕනේ. ඕගොල්ලන්ට පුළුවන් අද දවසේදී හිතලා කළා උපන්න දෙයක් නැති කරන්න පුළුවන්. නූපදින දේ නූපදිනවා කියන තැනකට යනවා නම් තාම ඉපදිලා නැත්තම් කොහොම ඒක කරන්නේ? ඒක ඥාන දර්ශනයකින් ඒක කරන්න පුළුවන් ලෝකෝත්තර මාර්ගයකින් විතරයි. එතකොට මෙතනින් මම මතක් කරන්න ආවේ වේදනානුපස්සනාව වඩන්නේ ඇයි? වේදනානුපස්සනාව වඩනකොට දුක්ඛ දේ සැපයි කියන විපල්ලාසයක් මේ පැත්තේ තියෙනවා. මේ දුක්ඛ දේ සැපයි කියන විපල්ලාසය දුරු කරගන්නයි වේදනානුපස්සනාව වඩන්නේ. ඔය ටික වඩලා මේක දුකයි කියන මට්ටමට තේරෙන මට්ටමට ආවහම මේ විපල්ලාස විපර්ද සංඥා නැහැ. ඒ ටික නැති කළාම මනසේ ලෝභ දේශ මොහ හැටියට සිහි වෙන අරමුණු උපදින්නේ නැතුව අලෝභ දේශ මොහ කියන ධර්මෙම විතරක් සිහි වෙන මට්ටමකට එනවා. එතකොට මනස උන්න පිළිසිතුයි. කෙලෙස් නැහැ. අර පබස්සර මිදම් බික්වේ චිත්තං කියලා පෙන්නේ. තංචකෝ ආගන්තුක උපක්ඛිලේසේහි උපක්ඛිලිතං. මහන්නේ මේ සිත ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි. ආගන්තුක පැමිණි කෙලෙස් නිසා මේ සිත කිලුට වෙලා තියෙන්නේ කියලා කිව්වා තථාගතයන් වහන්සේ. එතකොට පරිඋත්ථානයේ සහ වීචික්කමේද තියෙන කාරණා ටික තමයි ආගන්තුක තියෙන කෙලෙස්. ඔය ටික අතහරිනවා මේ සතර සතිපට්ඨානේ. අන්නේ කෙලෙස් නැති පිරිසිදු මනසට තමයි ඊට පස්සේ ඇත්ත ඇති හැටි පේන්නේ. ඉතින් ඇත්ත ඇති හැටි පේන්න නම් අපිට පිරිසිදු මනසක් හදාගන්න නම් ප්‍රතිපක්ෂ අකුසල ධර්මය පිළිතුරු ධර්ම අතහැර ගන්න ඕනේ. එහෙම අතහරින්න තියෙන්නේ මොකද්ද? සතිපට්ඨාන. සිහිය පිළිටවන්න ඕනේ. එතකොට සිහිය පිළිටවන්න ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කාය, වේදනා, චිත්ත, ධම්ම. එතකොට සිත පිළිටනකොට පිළිටවන්න ඕනේ කොහොමද? අපි කියමු වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාවන්හි වේදනවනුව බලමින් වාසය කරනවා. ආත්තාපි සම්පජානෝ සතිමා. එතකොට කෙලෙස් තවන වීර්යෙන් යුක්ත වූ සීයෙන් සම්පජානෝ සතිමා සම්මා දිට්ඨියෙන් යුක්තව කෙලෙස් තවන වීර්යෙන් යුක්ත වූ සීයෙන් කුමකටද? විනය ලෝකේ අවිජ්ජා දෝමනසන් ලෝභ දේශ දෙක දුරු කිරීම සඳහා. ලෝභ දේශ දෙක දුරු වෙනකම් මනා දෙකුම් ඇතුව සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුක්ත වූ සීයකින් තමයි බලන්නට ඕනේ. එතකොට වේදනානුපස්සනාව වඩන්න වේදනාව කියන එක අවශ්‍යම නැහැ. මම අර කිව්වේ මේ වේදනාවෙන් කරන්නේ මොකද්ද? සැපයි කියන වේදනාව දුකයි කියන නුවණ හිටින්නට ඕනේ. එතකොට දුක්ඛ සංඥාව එළඹෙන්නට ඕනේ. සැප ලෝකයේ සැපය ආස්වාදයේ රසය කියන එක අඩු වෙනවා. තව පැත්තෙන් ගත්තොත් තණ්හා චරිත හතරක් තියෙනවා. ඒ කියන්නේ තණ්හා චරිත සහ දිෂ්ටි චරිත කියලා. අර කමඨහන් වල පෙන්වන චරිත හයට අමතරව රාග චරිත, දේහ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත කියලා චරිත හයක් තියෙනෝනේ. ඔය චරිත හයම කොටස් දෙකකට බෙදලා මේ ඉන්න සියලුම සත්‍යෝ ආපව කොටස් දෙකකට බෙදනවා තණ්හා චර්ත සහ දික්ක චර්ත කියලා. ඒ චර්ත දෙක මත ප්‍රතිපදා හතරක් බෙදෙනවා. මම ඒවා කිව්වොත් මේව මතක තියාගත්තේ නැතුවට කමක් නැහැ. ඔය ඔක්කොම ඔයගොල්ලන්ට මතක තියාගන්න නැහැ කියොත් මම දැන් අස්සේ යනවානේ ප්‍රභේද. නමුත් මේ කර්ම කාරණා මම කියන්නේ සහේතුකදී. මේ කතා කරන එක සහේතුකයි පෞද්ගලික අදහසක් නෙවෙයි බුදුදහමයි කියන්නේ කියන කාරණාව හේතු ගැනෙන්නයි මම මේවා කියන්නේ. ඊට පස්සේ සුඛාපටිපදා දන්දාභිඤ්ඤා සුඛාමෙන් දුක්ඛාපටිපදා දන්දාභිඤ්ඤා දුක්ඛාපටිපදා කිප්පාභිඤ්ඤා සුඛාපටිපදා දන්දාභිඤ්ඤා සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා කියලා චරිත හතරකට බෙදෙනවා. ඒ චරිත හතරකට බෙදෙන්නේ ওই තණ්හා චරිත සහ දිට්ඨි චරිත කියන ප්‍රභේද දෙක දෙකට බෙදලා. තණ්හා චරිතය කියන කෙනා දුක්ඛ ප්‍රතිපදා. දිට්ඨි චරිතය කියන කෙනා සුඛ ප්‍රතිපදා. තණ්හා චරිතය දෙකට බෙදනවා පහු. තණ්හා චරිතය දෙකට බෙදනවා මොකද්ද? දුක්ඛ ප්‍රතිපදාව දෙකට බෙදනවා දන්දා අභිඤ්ඤා සහ කිප්පා අභිඤ්ඤා කියලා. රූපේ මුල් කරගෙන විදර්ශනා කරන කෙනා දුක්ඛ ප්‍රතිපදා දන්දා අභිඤ්ඤා තණ්හා චරිතය. වේදනාව මෙනෙහි කරන කෙනා දුක්ඛ ප්‍රතිපදා කිප්පා අභිඤ්ඤා තණ්හා චරිතය. නාම ධර්ම වල චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියන කාරණා දෙක බෙදෙනවා. අනිත් පැත්තට දිට්ඨි චරිතයට එතකොට ධම්මානුපස්සනාව මේ චිත්තානුපස්සනාව වඩන කෙනා දුක්ඛ ප්‍රතිපදා දන්දා අභිඤ්ඤා, ධම්මානුපස්සනාව වඩන කෙනා දුක්ඛ ප්‍රතිපදා කිප්පා අභිඤ්ඤා. පොඩ්ඩක් කියනවා සුඛාපටිපදා කිප්පා අභිඤ්ඤා සුඛාපටිපදා දන්දා අභිඤ්ඤා කියලා චර්ත දෙක නිර්මාණය වෙනවා. එතකොට දැන් මේ වේදනුපසනාව වඩන කෙනත් අයිති තණ්හා චරිතය තමයි. හැබැයි මෙයා කිප්පා අභිඤ්ඤා හැමෝටම වේදනුපසනාව වඩන්න බෑ. හොඳට තීක්ෂණකම ඉන්ද්‍රිය බලවත්කම තියෙන්න ඕනේ.
කියන්නේ අවබෝධ කිප්පා අභිඥා කියලා කියන්නේ අවබෝධ වහ ඉක්මනට ලැබෙනවා. දන්දා අභිඥා කියන්නේ අවබෝධයේ ප්‍රමාදයි. ඇයි මේකල දුක්ඛාපටිපදා දන් දුක්ඛාපටිපදා සුඛාපටිපදා දුක්ඛාපටිපදා කියලා කියන්නේ? ප්‍රතිපදාව දුක්ඛහිතයි ප්‍රතිපදාව සකසහිතයි කියන්නේ හිත සමාධි කරන්න හරි අමාරුයි. සමාධිය දේශයකට එන්නේ නැහැ. සමාධිය ගන්න හරිම අමාරුකම හින්දා තමයි දුක්ඛාපටිපදා කියන්නේ. කෙනෙකුට ඉක්මනට හිත සමාධි කරගන්න පහසුයි. ditthi jarthiyata hita samadhi karaganna hari pahasuyi. tanha jarthiyata hita samadhi karaganna apahasuyi. etakota ikmunda hita samadhi wenna kenata kiyana mokakda? sukha patipada kiyala. ikmunda hita samadhi unata eke tiyana prabhedaya mokakda? avabodhi bohoma ikmunda wenna kenakut tiyena nathi kenakut tiyena. habai karana mataka thaba gannata one. metana pratipada hatarin usas pahath maninne baha. අපිට හිතෙන්න පුළුවන් තණ්හා චරිතය කියන්නේ ප්‍රතිපදාව දුකයි, එයා බොහොම පහයි. සුඛා ප්‍රතිපදාව හොඳයි, ශ්‍රේෂ්ඨයි, හරි ඉක්මම් වගේයි, එයා උසස් කියලා එහෙම මයින්න බෑ. මේ හතර දෙනා මේන්නේ අන්තිමට එක තැනකට අපහු. හතර දෙනා මාපහු වෙන්නේ එක තැනකට. එතනින් පස්සේ හතර දෙනාම යන්නේ එක මාර්ගයක. මා එකම මාර්ගයකට එන්න විතරයි ප්‍රතිපදා හතර තියෙන චරිත හතර මත. සමහර විටක සුඛ ප්‍රතිපදා දන්දා අභිඥා කනාට වඩා දුක්ඛ ප්‍රතිපදා කිප්පා අභිඥා කනා ඉක්මනට සසරෙන් ගොඩ යන්න පුළුවන්. සුඛ ප්‍රතිපදා දන්දා අභිඥා කනාට වඩා දුක්ඛ ප්‍රතිපදා දන්දා අභිඥා කනා සමහර විට ඉක්ම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවබෝධය කියන තැනින් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එතනදී සුඛා ප්‍රතිපද දුක්ඛා ප්‍රතිපද කිප්පා අභිඤ්ඤා කියන චරිතය තමයි මේ වේදන උපසනාව තියෙන්නේ. ඉතින් එතකොට එයාට තීක්ෂණ ඉන්ද්‍රියක් තියෙන්නට ඕනේ. තීක්ෂණ තාම ගෙවෙන තණ්හාව. ඇත්තටම උගලන්ට කාට හරි තමන්ට හිතෙනෝනේ අපිට වස්තු කෙරෙහි හිතේ ඇලීම හරි වැඩි ගතියක් අපේ හිතේ තියෙන්නේ කියලා හිතෙනවනේ, තවන්ට තේරෙනව නේද? ඒ වෙලාවේදී වේදනානුපස්සනාව වඩන්න. වේදනානුපස්සනාව අනුව බලනකොට අර රළු රාග ගතිය නැත්තම් රාග ගතිය කියනකොට පංචකාමයේ ආරම්භයම තියෙනවා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේ කාම ලෝකේ කාම වස්තුන් අරඹය තියෙන ඇදෙන කැමති වෙන බැඳෙන ගම සියල්ලම අල්ලලා මේ වේදනාව පසනාව තියෙනවා. එක දණක ඉඳගෙන ඉන්නකොට නැත්තම් ඒ වෙලාවට උපදින වේදනාව ගැන විතරක්ම බලන පරියාජක් නෙවෙයි වේදනාව පසනාව. ඒකයි වේදනාව පසනාව කියන එකද නිවනට එක මාර්ගයක්. කෙනෙක් නිතරම වේදනාව පසනාව බල බල ඉන්නවා. වේදනානුපස්සනාවෙන් අර කෙනෙක් කය කෙරෙහි නිතරම යොමු වෙලා කයනුපස්සනාව වඩමින් ඉන්නකොට නීවරණ ධර්ම දුර වෙලා රහත් වෙනවා. කෙනෙක් වේදනානුපස්සනාව නිතරම වඩමින් ඉන්නවා, වේදනානුපස්සනාව වඩමින් ඉන්නකොට නීවරණ ධර්ම දුර වෙලා රහත් වෙනවා. එතකොට මේ වේදනාව උපස්සනාව වඩන කෙනා දැන් උපන්න වේදනාව විතරක් නෙමෙයි, දැන් උපදින වේදනාව විතරක් නෙමෙයි යාට ගි නුවණට හසු වෙන්න ඕනේ. දැන් උපදින වේදනාවක් නිරුද්ධ වෙච්ච වේදනාව ගැන නූපන්න වේදනාව ගැන නුවණ හිටින්නට ඕනේ. මේ වේදනාව පසනාව වඩන කෙනාට වේදනාව ගැන දැන් කොච්චර අනිත්‍යයි කියලා බැලුවට හරියන්නේ නැහැ. අතීතය නෝගිය වේදනාවන් තියෙනවා නම් මේවා මේ වගේ අපි සැප විඳලා තියෙනවා කියලා ඒකේ ආස්වාදයේ තියෙනවා හිතේ කරුණු කරනවා. නැත්තම් මෙහෙම මෙහෙම සැප විඳින්න පුළුවන් කියන අදහස තියෙන නම් එයා අනාගතය තේ ගන්නවා. වේදනානුපස්සනාව වඩනකොට අතීත වේදනාවත් අනාගත වේදනාවත් වර්තමාන වේදනාවත් කියන හැම වේදනාවක්ම හසු වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, ආධ්‍යාත්මික ධර්ම නිසා එන වේදනාවක්, බාහිර වූ වේදනාවක්, ඖදාරික වේදනාවක්, සිං වේදනාවක්, හීන වේදනාවක්, ප්‍රණීත වේදනාවක්, දුර වේදනාවක්, ළඟ වේදනාවක් කියන මේ 11 ආකාර වේදනාව කෙරෙහිම මෙයාට නුවණ තියෙන්න ඕනේ.
අතීත අනාගත පච්චුප්පන්නම අජත්තම බහිද්දව ඕලාරකම සුකුම හිනම පනිතම යන්දුරේ සම්තිකේව සම්බන් වේදනා මේ සියලු වේදනාවන් කෙරෙහි නෝන තියෙන්නට ඕනේ. එතකොට ඒක කොහොමද කරන්නේ අපි? ඒක කරන්න වේදනාව මම දෙන්න කිතියෙන් කියලා නම් කරනවා නම් ඉස්සෙල්ලා යා වේදනාව සාමිස නිර්ාමිස කියලා දැනගෙන හඳුනගන්න තියෙනවානේ. යම් සැප වේදනාවක් උපදිනවනම් මේ වේදනාව සාමිසයි මේ වේදනාව නිර්ාමිසයි. දුක් වේදනාවක් උපදිනවනම් මේ වේදනාව සාමිසයි මේ වේදනාව නිර්ාමිසයි. උපේක්ෂා වේදනාවක් උපදිනවනම් මේ වේදනාව සාමිසයි මේ වේදනාව නිර්ාමිසයි කියලා. ඇත්තටම දැන් වේදන පස්සනාවේ වේදනාව නම් ආකාරයකට පෙන්වනකොට වේදනා හයයි තියෙන්නේ. මුලින් සිහි කිරීම පෙන්වන්නේ. සුඛං වේදනා වේදියමාන සුඛං වේදනා වේදියාමිති පජානාති. සැප වේදනාව පිළිනකොට සැප වේදනාව විඳිනවා කියලා හොඳට නුවණ තියෙන්න ඕන කියලා අපිට තැන ඉලක්ක කරනවා. පළවෙනි එකෙන් තාම එක පොයින්ට් එකක් දෙනවා. දුක්ඛම වේදනා වේදියමාන දුක්ඛම වේදනා වේදියාමිති පජානාති. දුක් වේදනා විඳිනකොට දුක් වේදනාව විඳින්නේ කියලා හොඳට දන්නවා. උපේක්ෂා වේදනාවක් විඳිනකොට උපේක්ෂා වේදනාව ගැන හොඳට දන්නවා. ඊට පස්සේ ඒ තමන් විඳින සැප වේදනාව හෝ දුක් වේදනාව හෝ උපේක්ෂා වේදනාව ආමිස එකක්ද නිර්ආමිස එකක්ද කියලා තේ දන්නවා. පංචකාමයේ ගුණය ඇසුරු කළ සැපයක් දෙන්නේ දුකක් දෙන්නේ උපේක්ෂාවක්ද තියෙන්නේ. නෙක්ඛම්ම ඇසුරු කළ කාමයන්ගේ විඳීමට යනකොට ඇති වෙන සැපයක් දෙන්නේ නික් මේ දුකක් දෙන්නේ උපේක්ෂාවක් දෙන්න කියන තැනකම වේදනාව හඳුනා ගන්න පුළුවන් තැනක එයාගේ මනස තියෙන්නට ඕනේ. එතකොට වේදනා කමඨහන් වේදනා පස්සනා වේදනා නවයක් නෙවෙයි තියෙන්නේ වේදනා හයයි. පළවෙනි එකේදී කරන්නේ වේදනාව ගැන සිහි කැදවීමක් සිහි කිරීමක්. මේ විදිහට වේදනාව කෙරෙහි සිහියෙන් ඉන්න. හැබැයි ඒ වේදනාව ආමේශයකද නිරාමේශ කියන එකද කියන කාරණාවට අවබෝධයෙන් ඉන්න කියන කාරණාව මතක් කරනවා. එතකොට අපි මෙහෙම කිව්වොත් ඕගොල්ලෝ අපිට හිතෙනවා පැත්තකටලා ඉන්නකොට අහවල් පැත්තට ගියොත් අර උද්‍යානය බලන්න පුළුවන්, අර චිත්‍රපටය බලන්න පුළුවන්, අර දේවල් බලන්න පුළුවන් කියලා හිත බාහිර තියෙන වස්තු එක එක දේවල් සිහි කරනෝනේ අපිට සැප විඳින්න සැප ලබන්න පුළුවන් කියලා නේද? ඒ සිහි කරනකොට සමස්තයක් වශයෙන්ම රූපයක් බලන්න යන හිත යොමු වෙනකොටම යෝගාවචරයේ තග්ගාල එක පමන දන්නවා. මොකද්ද? අනේ මම රූප බලන අපි කියමු 70%ක් ගහා තියෙනවා හරි ලස්සන ගල්ගුහා. ওই ගල්ගුහා බලන්න පුළුවන් අපිට ගිහිල්ලා. හරි ලස්සනයි මේ ප්‍රදේශය කියනකොට ඔන්න ලෝකෙට ගැටෙන්නතුයි ඉන්නකොට යන්න බලන්න. නමුත් නෝන තියෙනවා මෙහෙම කිව්වහම මෙහෙම කියද්දි තියා ගන්නවා අපි ගියත් කවදාවත් බාහිර වස්තු විඳින්න බෑනේ. චක්කු සම්පස්සජ වේදනා ඒ රූපය ඇහැට ස්පර්ශ වීම නිසා යම් වේදනාවක් හටගන්නේ. ඒ ස්පර්ශ නැති වෙනකොට වේදනාව නැති වෙනවනේ කියලා දැන් මේ වේදනාව උපදින්න කලින්ම ඒ බලනවා කියන කේ උප්පරිම බලනවා කියන කාරණා පැය ගාණක් වැය කරලා වියදම් කරලා බලනවා කියන කාරණාව අසුරසනක් ගන්න මොහොතකින් ඉවර වෙන වේදනාවක් බව මම කල්ැතුව දකිනවා. ඒ කියන්නේ අපි ගියොත් ඇහැටේ රූප ස්පර්ශ වෙලා වුණත් සැප වේදනාවක් ඇති ස්පර්ශ නැති වෙනකොට මේ වේදනාව නැති වෙන්නේ. එතකොට තමන් තුළ ස්පර්ශ නිසා වේදනාවක් ඇති වෙනවා කියන එක දන්නවා. එතකොට ඒක ආනිසයි කියලා දන්නවා. ඒකේ ආදීනෝ බොහෝයි ආස්වාදේ බොහොම ටිකයි. ඒ ගල් ගුහා ටික බලනවා කියන මොහොත ඒ රූප ටික ඇහැට ස්පර්ශ වෙනකොට ඒද රූප විඳින්නේ නැහැ. ඒ රූපේ ඇහැට ස්පර්ශ වීම නිසා තමන් තුළ එක් මොහොතකට වේදනාවක් හට ගන්න බැරි වෙලා ඒ මොහොතම අහකට ගත්තොත්ම ඒ ටිකේ ඇති වෙන වේදනාවක් නැහැ. සමුත් ඒ චක්කු සම්පස්යෙන් උපන්නේ චූටි වේදනාව විඳින්න තමන් ගිහිල්ලා තියනවා සමහර විට පැය 3-4ක් මහා දුකකින් වාහන වලින් පීඩා විඳගෙන මහා දුකක් විඳලා තමයි ඇති වෙන්නේ. මෙයාට හැම වෙලේම සාමිස වේදනාව කියනකොට ටක් ගාලා පේනවා ආස්වාදයේ ටිකයි ආදීනව බොහෝයි. කියලා. එතකොට අපි කියමු හරි ලස්සන නාට්‍යයක් පෙන්වනවාද අවල් තැන කිව්වහම දැන් අපිට ටග් ගාලා මිනිස්සු නටන නාට්‍යයකට යන්න හිත. යෝගාවචර ටග් ගාලා යන වේදන රසන මොකද චක්කු සම්පස්සජ වේදන රූප කවදාවත් රූප විඳින්න බෑ. මම ඒකට ඉස්සෙල්ලා ඔයගලන්ට පොඩි අර්ථයක් කියලා දෙන්න මේක ගන්න පහසු වෙන හින්දා පින්වතුනි කිසිම දවසක කවදාවත් අපි කර්මයට උරුම වෙච්ච අපේ කයෙන් ඔබේ දසමයක්වත් විඳලා නැහැ. කිසිම දවසක අපි කෙලෙසයකට පෙන්වුවට මුළු ලෝකයක් අපිට සැප විඳින දේවල් දුක් විඳින දේවල් තියෙනවා මුළු ලෝකයක තියෙනවා කියලා අපි අපේ කයෙන් ඔබට දසම මාත්‍රයක්වත් ඔබට කියලා නැහැ කවදාවත් යන්නේ නැහැ. මම ඒකට අර උපමාවක ඔයගොල්ලෝ තේන අරමුණක් ගත්තොත් හොඳ ලීයක් අරගෙන ඔයගොල්ලන්ට ගැහුවොත් මේ සවිඥානික කයට ලීය වැදුණු නිසා කාය සංපස්සජා වේදනාව කය නිසා උපදින වේදනාවක් උපදී නේද? ඒක ඔයගොල්ලෝ විඳිනව නේද? ඔයගොල්ලෝ මේ ලීය විඳලා දිනනද කවදාවත්? නෑ. ලීය විඳින්න පුළුවන්ද? බෑ. හර කෙනෙක් මෘදුවට අත ගෑවොත් ඒ ස්පර්ශ වෙන රූපේ රළුසියුම් බව මත ස්පර්ශයේ රළුසියුම් ඒ මත ඇති වෙන වේදනාවක් තියෙයි. ඒ කායේ ස්පර්ශණයක ඇති වෙන වේදනාව විඳිනව නේද? නමුත් ඕගොල්ලෝ බාහිර අත විඳද? ඕගොල්ලෝ බාහිර කයින් බාහිර විඳපු දේවල් තියෙනව නම් පෙන්නන්න මොනවද කියලා? කිසියම් දෙයක් විඳලා තියෙනවද? මම කියන එක තේරෙන්නද? ඒ කියන්නේ දැන් මොනවාම හරි දෙයක් කයට ගැටුනොත් ඒ ගැටීම නිසා කාය ස්පර්ශයෙන් උපන්න වේදනාවම විඳිනවා මිසක ඒ වස්තුව විඳින්නේ නැහනේ. හරි දැන් අපි ඔන්න එක එක කෙනා එන්න පුළුවන්. දැන් මේ ජීවිතය ගන්න මේ ජීවිතය මෙහෙම වැදුනොත් දැන් දුක් වේදනාවක් ඇතිවෙන හොඳට සිහි කරලා බලන්න කායම් පටිච්ච පොට්ටබ්බේච උපජිති කාය විඥානං තින්න සංගති පසු පසපච්ච වේදනා කියනකොට මේ රූපේ ගැටීම නිසා කය ඇතුළු කරගෙන පවතින කාය සම්පතෙන් උපන්න වේදනාවම විඳලා තියෙනව නේද? එතකොට කයට ඇතුළු පැත්තෙන් හැම වෙලෙම උපදින වේදනාව ඔගොල්ලෝ විඳලා තියෙන මිසක මේ වස්තුව විඳලා තියේද? අපේ කෙලෙසේ තමයි වේදන උපසනාව නැති එකේ මේ පීරිසිය තමයි විඳකෙ. දීගව දවසේ පීරිසිය ගානේ යන්නේ තරයි. ඇයි විපල්ලාසය කියලා කියන්නේ ඒක. නමුත් ඒකයි දුර වෙනුනේ. වේදන උපසනාව වඩනවා නම් ද්‍රව්‍ය කාරණා ඒකට අහු වෙන්න බෑ. කය කෙරෙහි ගිහිල්ලා නම් තියෙන්නේ අපිට වේදන උපසනාව නියමිත වෙඩෙන්නේ නැහැ. අතේ වේදනාව නම් වැඩෙන්නේ නැහැ. එතකොට වේදන උපසනාව කියන්නේ වඩනකොට ඔයගලන්ට පුළුවන්කම තියෙන්න ඕනේ වේදනාව කියන ගතිය කයනම් වේදනාව ඇති වෙන්නේ කය ඇඳෙන්නේ නැති වෙන විදිහට අතේනම් වේදනාව අත මැවෙන්නේ නැති විදිහට අත අහුවෙන්නේ නැති වෙන විදිහට වේදනාව කියන ගතිය විතරක් හිතට හොඳට අරමුණු කළා වේදනාව කියන ගතියට විතරක් හිත තියන්න පුළුවන් ඒක ඔයගලන්ට තේින්නේ ප්‍රකට නැත්නම් ඇස් දෙක වහගෙන කයත මොකක්ද සත්‍ය කරලා හොඳට වේදනාව කියන නිමිත්ත ගන්න. එතකොට ඔයගලන්ට තේරෙයි කාය සම්පස්තින්ම වේදනාව හටගෙන තියෙන කාය සම්පස්තේ නැති වෙන තුන ඉතාමත් මොහොතයි. ওই වේදනාව ඔයගලන්ට නිට්ටිය උනේ මේ හටගෙන නැති වෙන වේදනාව නිට්ටිය උනේ මේ වේදනාව ඔයගලෝ බාහිර රූප වලට ගැට ගන්න නිසායි. එතකොට වේදන උපසනාව වඩන කෙනා කරන්නේ මොකද්ද? වේදනාව ද්‍රව්‍ය කාරණා වලට ගැට ගන්නෑ. ඒ කයට ගැටුනහම වස්තුව කිසිම වෙලාවක ගැටුන විඳලා නැහැ. ඒ නිසා උපන්න ස්පර්ශයෙන් හටගත්ත වේදනාවයි විඳලා තියෙන්නේ. ඒ වගේ හැතෙම්ම 100ක් ඈත තියෙන ගල්ගුහවල් බලන්න යන්න ඕන කියනකොට මෙයා තග්ගල දකින කවුදත් ඒ වස්තු විඳින්නේ නැහැ. ඕනනම් ඒ රූප චක්කු ප්‍රසාදයට ගැටෙනකොට ඒ ස්පර්ශ නිසා වේදනාවක් පහළ වී සැපෝ ඒක ස්පර්ශ නැති වෙනකොට නැතිව එක්ක උපේක්ෂා සහගත වේදනාවක් පහළ වී ඒක නැති වෙන නැති වෙන එක දුක් වේදනා ඔක්කොම පහළ වෙයි ඒක නැති වෙන කොට නැති වෙන යන්න කලින්ම ඒ වේදනාව ගැන නෝනයි යාට එහෙම කල්ැතුම නෝන තිබුණ දකින වෙලාවටත් ඒ වේදනාවට නෝන වෙනව වර්තමානයක නෝන වෙනවා පින්වත්නි මේ භාවනා කියන්නේ හැම වෙලාවෙම පෙර මනසේ සැකස්මක් තියෙනුන දැනුමක් තියෙනවා. ඒ කියන්නේ මේ එක සුදු මහත්යෙකුයි කිසිම දෙයක් නොදන්න මිනිස්සෙකුයි ගියාලු බෝට්ටුවකින් දැන් මුදේ යන ගමන. එනකොට මේ සුදු මහත්ය අහනවලු මොනවද ඉගෙනගෙන තියෙන්නේ? මුකුත් දන්නේ නැහැ සර් කියනවා. බහවල් උපාධිය ගහලා තියෙන කළා තියෙනද? නැහැ සර් කියනවා. එතකොට එහෙනම් අහබල් විභාගේ කියලා තියෙනවද? නැහැ. ඉංග්‍රීසි ගණන් මේවා මොකද මොනවද මුකුත් දන්නේ නැහැ. ඔබේ ජීවිතේ භාගයක්ම කාලා කන්නේ කිවලු. උඹ වැඩක් නැහැ කිවලු. ඊට පස්සේ හරි. ඒ තවර කරන මහ විශාල හුලි වුණාක් හැවිල්ලා මොඩ වෙන ගල් පරේ. සර් ඉන්නද නැද්ද කියලා. නැහැ කිව්වා. මුළු ජීවිතේම ඉවරයි. එතකොට දැන් ආයෙයි කරගත්ත නැතිද මුළු භාගයක ජීවිතේ නැති වුණේ. දැන් කරන්න ඕන ටික ඒවලට ඉගෙන ගන්න නැත්නම් ජීවිතේ නැති වෙනවා. ඒකෙදි දැන් බෝට්ටුව පෙරලන වෙලාවට තියනන්න පුළුවන් පුරුදු වෙන්න පුළුවන්ද? කල්ලතු පුරුදු වෙලා තියෙන්න ඕනේ නේද? නැත්නම් වතුරේ කිලෙන වෙලාවට ඒ වෙලාවම පුරුදු වෙලා පීනන්න පුළුවන්ද?
නෑ.
ඒ වෙලාවම පීනන්න පුරුදු වෙලා පීනන්න බෑනේ. පුරුදු වෙලා හිටියෝ
පුළුවන්.
ඒ වගේ වේදනාව දැනෙනකොට වේදනාව පස්සනාව වඩන්න බෑ. කලින් පුරුදු වෙලා තියෙනවා. කලින් හොඳට හිතන හැටි ඉගෙනගෙන තියෙන්න ඕනේ, දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේ මේ හැම භාවනාවක්ම එමයයි. ඈ සූතම ඥානය කියන ටිකෙන් ලැබෙන්නේ ඒ ටික. එතකොට මේ ඔයගලන්ට ලෝකයා ලස්සන විසිතුරු උයන් පොකුණු උද්‍යාන වලට ගිහිල්ලා සිරිනරපල හරියට ලස්සනයි කියලා සතුටු වෙනකොට මෙයා කල්ැතුම ඕන විසම ලෝකේ සමව හැසිරෙන්න දන්නවා. එයා අයියෝ ගියට වැඩක් නැහැ කියන්නේ තමගේ ගෙවල් දොරල දුවා දරුවෝ නම් ඉන්නේ අනේ අප්පච්චි අම්මා පියන් අහවල් උද්‍යානේ ලස්සනයි කිව්වොත් හා පුතේ යන් කියලා දන්න. හැබැයි මෙයා නෝනින් දන්නවා මේකේ අර්ථය. ඒකයි කෙලින්ම මෙයාට කියන්නේ මෙයාගේ මනසට කියන්නේ මොන ගිහිල්ලා චක්ක සම්පස්ජා වේද නැහැ කියන්නේ. එහෙම ළමයිට බයින්නේ නැහැ. මෙයා හොඳට ජීවත් වෙන්න දන්නවා. මේ ප්‍රඥාව කියලා කියන්නේ මෙලෝ භව දෙකේම යහපත පිළිබඳයනේ. ඒක අපි නොදන්න නිසා ජීවිත අවුල් කරගන්නවා. භාවනාව කරපු මෙලෝ බෑ මුකුත් දන්නේ නැහැ. ඇයි හිතාගෙන අපෝව විඳින්න බෑ? මේක හොඳ නැහැ කියලා. තමන්ට හොඳ නැහැ, තමන්ට බෑ වෙන්න පුළුවන්. නමුත් හොඳ පුළුවන් අය ඉන්නෝනේ. ඒ අයිට මම ඉඩ දෙන්න වෙනවා. කියන තැනකින් අපිට නෝන තියෙන්න ඕනේ. තේරෙනවද? ඒ හින්දා ප්‍රශ්න ගැටළු අවුල් වෙන්නේ ওই වගේ අවබෝධ නැති වුණා. අපච්චි අර අතම 100ක් 100ක් වුණා පය දෙකක් තුන කැහැට ගියාම මේ කේවුත් කියලා තියෙනවා, ගල්ගෝවල් තියෙනවා. ඒක කරන්න පුළුවන්. මේ අනේ අපි අංක කිව්වහම හායන්. උදේ නම් අපි මේ ලැබෙන හිරදයන්ක නිවාඩු කිව්වා ගියා. හැබැයි තමන් හොඳට තමන් බලව හවුනා කරන කෙනෙක්. තමන්ට හොඳට 100යි නෝනයි. ඒක එයා ජීවිතේ කිසිම කෙනෙකුට රිද්දෙන්නේ නැහැ, රිදවන්නේ නැහැ. එයා නිසා රිදෙන්නේ නැහැ. එයාගේ ධර්මය නිසා තව කෙනෙකුට රිදෙන්න බෑ. මම භාවනා කරන කෙනෙක් කියලා මේ ලෝකෙින් දරුවන් රිදিলা තියෙන්න බෑ. තව කෙනෙකුට ජීවිතේ වෙන්න බෑ. හා යම් සුතේ. හැබැයි මෙයා කල්ැතුව දන්නවා වේදන උපසනාව වඩලා තියෙනවා, වඩනවා. ගියොත් මොකද්ද? චක්කු සම්පස්සජා වේදන. ඇහැට රූපයක් ස්පර්ශ වීම නිසා වේදනාවක් පහළ වේ. ස්පර්ශ නැතිනකොට නැති වෙනවා. මුළු පැය ගානක් යන ගමනේම ඇත්ත උච්චරයි නේද? අන්තිමට ඔය මොහොතක වේදනාව ඇති කරගන්න ගියේ. ඊට පස්සේ ගන්ධයක් වේවා, රසයක් වේවා, කයට ස්පර්ශයක් වේවා, අඹ වෙනකොට එයා දන්නවා අපි හැතම සිය ගානක් සමහරට කාය ස්පර්ශයක් සිහි කරගෙන යනවා. අහවල් තැනට ගියාම, අහවල් කෙනා ගාවට ගියාම, අහවල් වස්තුව ගාවට ගියාම මෙහෙම සැපයක් විඳින්න පුළුවන් කියලා. නමුත් මෙහිදී මෙයා දන්නවා ගියොත් මට කවදාවත් ඒ වස්තු විඳින්න බෑ. මේ සවිඥානික කයට ඒ වස්තු වැදුනහම මේ කයමයි මම විඳලා තියෙන්නේ. හැතම 100ක් දුරට ගිහිල්ලා මම මගේ කයම විඳලා ඇවිල්ලා මේ තියෙන්නේ. මෙතනදී මට ඇති වෙන ස්පර්ශයෙන් ඇති වෙන වේදනාවත් හැතම 100ක් ඇයට ගිහිල්ලා ඇති වෙන වේදනාවත් දෙකම කයෙන් දශමයක්වත් උඹට ගිහිල්ලා නැහැ. දසමයක් උඹට ගිහිල්ලා නැහැ. එයාට හොඳට පේනවා වේදන වසනාව වඩන කෙනාට තමන්මමයි තාම ඉඳලා තියෙන්නේ.
හැබැයි කයට ගැටෙන බාහිර 13 අනත්ත්වයේ මත ස්පර්ශයේ වෙනස්කමක් වෙලා තියෙනවා. නමුත් කොහොම වුණත් ස්පර්ශය නිසා මේ වේදනාව ඇති වෙලා තියෙනවා. එතකොට එක තැනක ඉඳගෙන ඉන්න යෝග අවචරයට මහා රසයට මහා ආස්වාදයකින් සීකල ලෝකේ යන්න තියෙන ඉඩ නැති වෙනවා මේකෙන්. දැන් මේක නොදන්න ලෝකයට බාහිර ස්පර්ශන රූප ගැටනහම ස්පර්ශන නිසා වේදනාවක් ඇති වෙන කෙලෙසිට පෙන්වන්නේ මෙන්න මේ ගල් ගුහ දැක්කහම මේ දේවල් දැක්කහමයි මේ වේදනාව එන්නේ කියලා බාහිරේ පෙන්වන්නේ. ඊගව දවසේදී අර සැපේ සිහි කරලා බාහිරේ හොයාගෙන යනවා. නමුත් එයා හැම වෙලාවෙම දකින්නේ මොකද්ද? බාහිරය නිසා තමන් තුළ වේදනාවක් ඇති වෙලා තියෙනවා කියන කාරණාව දකින්න වෙනවා. එතකොට ඒක එයාට ජීවිතේ හැම තැනකම කමටහනක් කරගන්න පුළුවන්. අතීතයේදී බාහිර වස්තු නිසා දුක ඇවිල්ලා නැහැ. මේ කය නිසාම දුක ඇවිල්ලා තියනවා නේද? ස්පර්ශය නිසාම දුක ඇවිල්ලා තියනවා නේද? අනාගතයටත් බාහිර දේවල් කාරණා නිසා දුක එන්නේ නැහැ. ඒ වස්තු මේ ශරීරයට ස්පර්ශ වුණාම ස්පර්ශ නිසා වුණ මේ සැප හෝ දුක් හෝ උපේක්ෂාසහගත වේදනාව පහළ වී ස්පර්ශය නැතිවෙනකොටම නැති වෙනව නේද කියන කාරණාව දන්නවා. ඊට පස්සේ භාවනා ආදී ක්‍රමයක් වඩනකොට ඇති වෙන සැපයක් තියෙනවා නම් ගල හඳුනා ගන්නවා. මේක මොකද්ද? සැපය කියන හඳුනා ගන්න මේ නිරාමිස සුඛං වේදනං වේදීමානෝ නිරාමිස සුඛං වේදනං වේදියාමි इति පජානසි දන්නවා. මේක ස්පර්ශ නිසා යටගත්තේ. ස්පර්ශ නැතිව මේ සමාධියකින් ද නෙමෙයි. ඒකද ඒ ද්‍රව බාහිර ධර්මයක් වෙදින්නේ නෑ. එයා ඒ සමාධිය තැලෙන්නේ නෑ. ඒ සමාධිය නිසා නෙමෙයි ආ වේදනාව. ඒ සමාධිය මේ කාය ස්පර්ශයට හේතුව. ඒ ස්පර්ශ නිසා වේදනාව ආවේ කියන කාරණාවක් දන්නවා. එතකොට නිරාමිස දුක්ඛං නිරාමිස දුක්ඛං වේදනං වේදීමං අනේ කවදානම් රහත් වේද කියනලු දුක් වේදනාව කියනවා. එයා දන්නවා මේ දුක් සහගත දෝමනස් ස්වභාවයේ හිතපු නිසායි මේ දෝමනස් බව කියන එක ඇති වෙන්නේ. චිත්ත ස්පර්ශයෙන් උපන්න එක. හැබැයි ඒක නෙකම නිසිතයි කියලා දන්නවා. නෙකම නිසිතයි කියලා දන්නවා. එතකොට උපේක්ෂාවක් දන්නවා. අපිට මේ පේන අරමුණේ දැන් චක්කු සම්පස්සජා වේදනාවක් කියන උපේක්ෂාවක්. මේ උපේක්ෂාවද නැති වෙනවා. හැබැයි මේක කාම නිසිතයි කියලා දන්නවා. ධර්මයේ තුලින් ඇතිව උපේක්ෂාවක් තියෙනවා නම් මධ්‍යස්ථ භවක් තියෙනවා නම් ඒක දන්නවා. මේක නිකම්ම නිසිත උපේක්ෂාවක් කියලා. හැබැයි ඒක නිර්වාංශයි කියලා දන්නවා. අන්තිමට උත්තරේ තියෙන්නේ මොකද්ද? ස්පර්ශ නිසා වේදනාව හටගෙන ස්පර්ශ නැතිවෙනකොට නැතිවෙනවා කියලා ශරීරයෙන් අභ්‍යන්තර පැත්තේ තමයි හැම වෙලෙම මෙයාට වේදනාව හසු වෙන්නේ. කිසිම විලාවක විඳ නිමිති නැහැ. දර කෝටු දී කෑලි පොළු කෑලි අතපයවල් විඳලා නැහැ කොහෙවත්. උයන් ගෙවල් උද්‍යාන ලස්සන චිත්‍රපටි ඌව විඳලා නැහැ කවදාවත්. කාමය කියන්නේ ඒව විඳලා කියලා නිමිත්ත ගන්නේද? එතකොට මෙයා ටිකක් තීක්ෂණ වෙන්න ඕනේ කියලා කියන්නේ රූප අතහැරලා වේදනාව කියන ගතිය අල්ලගන්න මෙයා දක්ෂ වෙන්න ඕනේ. භාවනා කරනකොට හරි ඉඳගෙන ඉන්නකොට වේදනාවක් එනකොට කකුල වේදනාව හෝ අතේ වේදනාව කියලා බැලුවොත් වැරදි. වේදනාව රස නැහැ වැඩි නැහැ. මෙයාට පුළුවන් වෙන්න ඕනේ කකුලේ හරි වේදනාව ඇති වෙනකොට කකුල මැවෙන්නේ නැති වෙන්න කකුල හසු නොවෙන්න වේදනාව කියන ගතියට හිත තබල හරියට වේදනාව කියන ගතිය අල්ලගන්න පුළුවන් කරන්නේ. එයා දන්නා මේ ස්පර්ශ නිසා වේදනාව ඇති වෙනවා ස්පර්ශ නැති වෙනවා නැති වෙනවා හරියට වේදනාව රසනාවට හිත දෙපොත් හෙල්ලෙන්නේ පෙරලෙන්නේ නැතුව ඉන්න පුළුවන් එයාට. ඇයි වේදනාව දේක නෙමෙයි නිසා වේදනාව යමක නෙමෙයි නිසා වේදනාව කකුලේ එකක් වුණොත් කකුල එහාට මෙහාට නොකර ඉන්න බෑමයි කරා කකුල එහාට මෙහාට කරන්න වෙනවමයි. ඒ වගේ වේද අපි තාම දක්ෂ නැහැ කියලා කියන්නේ වේදනාව රූපෙට ආදේශ කරන්නේ නැතුව බලන්න අපිට දක්ෂ නැහැ. මේ සමාධිය නැතිකමේ තව එක ලක්ෂණයක්. සමාධිය නැතිකමේ එක ලක්ෂණයක් සමාධිය වැඩුවහම අපිට ඔතට වේදනාව ගැන බලන්න පුළුවන්. වේදනාව ගැන බලන කම නිසා සමාධිය නම් සමාධිය නිසා වේදනාව බලන්න පුළුවන් කියන දැන ඉතින් යනවා. එතකොට දැන් මම කියපු ටික තේරුණාද? ඔන්න ඔය විදිහටයි වේදන පසනාව වඩන්න ඕනේ. එතකොට වේදනාව පසනාව වඩන්න
වේද උපන්න වේදනාවෙත් බලන්න පුළුවන්. වේදනාව උපදින්න ඕනේ නැහැ. තණ්හාව කියන එක අන්තිමට හික්මලා තියෙන ඕන පුද්ගලයාගේ සැපේ කියන එක නෙමෙයි. යාට දැන්ලා තියෙන ඕනේ ඒ නිසා තියෙන දුකේ දුක තේන්න ඕනේ. දැන් පැය පහක් වාහනයක ගිහිල්ලා මහා වෙහෙසකින් බලලා එක තත්පර දශම ගානක් තත්පර ගානක්ම මේ රූපය බලනකොට චක්කු සම්පස්යෙන් වේදනාව වෙනවා, ස්පර්ශ නැතිනකොට නැති වෙනවා, නම් ආයෙත් පැය පහයක්ම ආපහු ඉඳ වෙනවා නම් මෙයාට මේ වේදනාව තේන්නේ අන්තිමට බලනකොට මේක සැප නෙමෙයි මේක දුක නේ වැඩි. දුක වැඩි කියලා. මම කෙලෙසේ කියන්නේ එහෙම නෙමෙයි. මේ චූටි මොහොතක තියෙන සැපේ වහනෝ මා විශාල චක්‍රයක දුක කරපෝන. මම අර කියන්නේ දැන් ගොවි 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 මාත්‍ය කුඹුරු කරනකොට දැන් කුඹුර හානවා කියන කාලෙදී නියර සහිනවා කියන කාලෙ සැපද වෙන්නේ. එතකොට හානවා, පෝරු ගන්නවා, මඩෝනවා, ගොයන් හිටවනවා, තෙල් පොර ගන්නවා, මොනෝ බැඳලා, ඊට පස්සේ ගොයන් හදලා, ගොයන් කපලා, ඒව ගෙනල්ලා, වී කොටලා, බත් උයලා, දිවට තියනකොට විතරයි අන්තර රජය. ඔන්න දැන් රසය කොච්චරද? දිව සාමාන්‍ය වර්තමාන විද්‍යාවෙන් පෙන්නන්නේ රසය කොච්චරද දිවේදී තත්පර 20යි. හරිද? වර්තමාන විද්‍යාවෙන් පව හොයාගෙන තියනවා දිවක සාමාන්‍ය උපරිම රසය කොච්චර තියෙන්නේ තත්පර 20යි. හරි. තත්පර 20යි. ඊට පස්සේ ආපෝ බඩතුළුවට තම බඩේ තියෙන එකත් ආයේ කරදරයක් වෙලා ඒක අයින් කරගන්න කරුණු දෙකක් කරදරයක් වෙලා ආයෙත් කරදර. මේ වගේ විශාල චක්‍රයක තත්පර 20ක ඇතුළේන ආස්වාදයේ බලවත් අර්ථතරම් විශාල චක්‍රයක් කරකවන. එතකොට සැපේ කියන එක මේ වේදනාව කියන එක ලේසි නෑ. එතකොට මොනක් තියෙන කෙනාට පේනවා ආස්වාදයේ ටික යහදීනෝ බොහෝයි. කාමයේ කියන එකේ ආස්වාදයේ ටිකයි ආදීනෝ බොහෝයි. ජීවිතේ කාමයේ කියන එකේ සැපය කියන එක විඳලා තියෙන හැම වෙලාවෙම වෙහෙසකින් උත්සාහයකින්. නිර්ආමිෂ සැපක් කියලා කියන්නේ උත්සාහයකින් තොරව ලැබෙන්නේ. නිර්ආමිෂයි ඒක. වෙහෙසකින් තොරව මේක වෙහෙසකින් ලැබෙන්නේ. ඒකයි සාමිසයි නිර්ආමිෂයි කියලා බලන්නේ. කාලයක් යනකොට මෙයාට මේ පැත්තේ වේදනාවේ වෙහෙස අඩුයි සැපයත් වැඩි. මේ වේද වැඩි සැපත් අඩුයි කියන නුවණ එන නිසා මේ සාමිසං සුඛං නිර්ආමිෂං සුඛං කියලා ඇයි බලන්නේ? මේ දෙපැත්ත නැනලා පෙන්නනවා Tamanට. බලනකොට මෙයාගේ හිත ඉබේම කැමති වෙන නෙක්ඛම් පැත්ත නැඹුරුවෙම සුදුසුයි. වටිනවා. මේක බොරුවක් නේ කරන්නේ. මහා දුකක් ඉඳලා පොඩි සැපක් විඳිනවා මෙතන. පොඩි දුකක් විතර මහා සැපක් විඳිනවා මෙතන කියලා මේ පැත්තට වඩා මේ පැත්ත හොඳයි කියලා මේ තුලනය කරලා මේ පැත්තට හිත නැඹුරු වෙන්න. නෙක්ඛම්මයට හිත නැඹුරු වෙන්නයි මේ වේදනාව බලන්න කියන්නේ. දෙපැත්ත පෙන්වන්නේ මොකටද මේ? මනින්නේ මොකටද මේ? කිරන්නේ මොකටද මේ? ඕක නොදකිනකම් නිවන් දකින අනේ මට නම් නිවන එපා. අම්මෝ මට නම් බෑ කියලා සැප තියෙන්නේ මේ පැත්තේ කියලා හිතන්නේ. ඒ සැප තියෙන්නේ කාම පැත්තේ කියන එක නැකෙන්න තමයි වේදනාවන් පස්සනාව වඩන්න හොඳට සාමිතෝ නිරාමිසෝ තරමුණු කරන්න. කිව්වහම මෙයා මහ විශාල සැපයක් අධිගත කරගත්ත උපදවගත්ත මොකටද? පොඩි උත්සාහයකින්. මහා විශාල දුකක් විඳලා චූටි සැපයක් ලබා ගත්ත මේ කාමේ අන්තිමට කාමයේ නොයලීම සුදුසුයි, නූපදීම සුදුසුයි, නොගැනීම සුදුසුයි, නෙක්ඛම්මේ උපදීම සුදුසුයි, ලබා ගැනීම සුදුසුයි, යෙදීම සුදුසුයි කියන එකට හිත කැමති වෙන ඉබේම. නැත්තම් මේ හිත කැමති වෙන්නේ කවදාවත්. ඕගොල්ලන්ගේ හිත කැමති වෙන්නේ නැත්ටි ඇයි? ඕගොල්ලෝ ඇති වෙන වේදනාව දන්නේ නැති කම හින්දා, වේදනාව ආමිස නිරාමිස විදිහට සිහි කළ නැති හින්දා ඕගොල්ලෝ මේ මෙච්චර බණ ඇහුවත් මේ දහම් පැත්තට හිත නැමෙන්නේ නැතුව කාම පැත්තට දුවන්නේ ඇයි? වේදන උපසමාව වඩන්න නැති හින්දා. ඒක ආමිස වේදනාවේ නිරාමිස වේදනාවේ පමණ දන්නේ නැති කම හින්දා. ඒ නිසා කෙනෙකුට ආමිස නිරාමිස වේදනාවේ පමණ දන්නවා නම් ඒකේ වෙන මොකද්ද? කාමයට තියෙන කැමැත්තට පුද්ගලයෙන්ම හේතුඵල ධර්මයක් ඉබේම කැමැත්ත ටික සියන වෙලා අඩුවෙලා නිරාමිස පැත්තට හිත කැමති වෙනවා. දැක්කොත් අහවල් තැනට ගියාම ලැබෙන සැපේ ගුණයි මහා දුක් විඳින්න වෙනවා. ඒ යාළුවා ඒ ගෙදරට ගියාම මේ ගෙදරටගේ චූටි යාළුවා මේ චූටි වෙහෙසයි තියෙන්නේ. නමුත් ගොඩාක් හොඳට සලකනවා කියලා දැක්කොත් ඕගොල්ලෝ යන්නේ කොයි පැත්තටද? ඈ ගොඩාක් අමාරුවෙන් ගියා සලකන්නේ ටිකයි නะ. අප්පා ඉක්මනට යනවා හොඳට සලකනවා නම් ඒ පැත්තට යන්න කැමති වෙන්නේ නැද්ද? කැමති වෙනවා. කැමති වෙනවා. ඉතින් ඒ නිසා ඇයි මේ මෙහෙම බලන්නේ වේදනාව කියන කාරණාව බලන්නේ? ඇයි සාමිත නිරංසව බලන්නේ? මෙන්න මේ උත්තරේන්ට. ඇයි ඕගලන්ට මේ කුසල ධර්මයන්ගේ අරතිය තියෙන නොයදෙනකම තියෙන හිතේ? ඇයි භාවනා කරන්න කියලා ගියාට හිත ඇලෙන්නේ නැත්තේ? කාම නිස්සිත තණ්හාව වැඩි. ඒ කියන්නේ ඕගලන්ට කාමය නිසා ඇති වෙන වේදනාවේ ඇත්ත පෙන්නලා නැහැ. ඇයි භාවනාවට අකමැති? කාමයට කැමති. නික්කමී ආනිසංස දැකලා කාමයේ ආදීනව දැකලා නැහැ. නික්කමී ආනිසංස දැකලා නැහැ. ඕගොල්ලෝ මේ සාමස නිර්ාමස කියන දෙකෙන් දැක්කොත් අන්තිමට යථාර්ථය තියෙන මොකද්ද? කාමයේ ආදීනව සහ නික්කමී ආනිසංස පෙනෙන්නේ ඕගලන්ට. මුළු ජීවිතේකම මේ හැම සත්‍යයක්ම ලෝකේ මිනිස්සු විතර නෑ, හැම කෙනෙක්ම වේදනාව නැමති එකම ධර්මයේ සමෝසරණ කොට පවතින්නේ. වේදනාව නැමති එකම ධර්මයේ පිහිට පිළිසරණ කොට පවතින්නේ. හැම කෙනෙක්ම හැම කෙනෙකුගේ ජීවිත පැවැත්මවල තියෙන වේදනාව කියන එකම ධර්මතාවය දක කරගන්න. ඒකයි සියලු ධර්මයේම තියෙන වේදනාව සමෝසරණ කරගනයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිවන පවා තියෙන්නේ. ඇයි? ඔගොල්ලෝ නිවන් දකින්න උත්සාහවත් වෙන්නේ දුක් වේදනාව නිසායි. නෙමෙයි. ලෝකේ දේවල් උපදවා ගන්නෙද එක්ක සැප වේදනාව හෝ නිසායි, එක්ක දුකින් අයින් වෙන්න හෝ නිසායි. එතකොට සියලුම සත්‍යෝ හැම දෙයක්ම කරලා තියෙන එකම දේ මොකද්ද? වේදනාව නෙවෙයිද? වේදනාව කියන ධර්මතාවයෙන් තොරව කාමවචර රූපවචර අනුපවචර ලෝකෝත්‍ර කියන කුමන හෝ ධර්මයක් පනවන්න බලන්න වේදනාව කියන ධර්මතාවයෙන් තොරව පුළුවන් නම් කිසි කෙනෙකුට පනවන්න බෑ. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළොත් දේශනා කළාම තමයි මහන්න සියලුම ධර්මයේ වේදනාව සමසරණ කොට පවතිනවා. වේදනාව මත හැරලා තියෙනවා කියන කාරණාවක් පෙන්වනවා. ඇයි එහෙම පෙන්වන්නේ? ඔක්කොම ප්‍රභේද ටික තියෙන මේ වේදනාව කියන කාරණාවේ මතයි. ඒක ඇත්ත නොදැනීම මත දැඩි වෙහෙසක් විඳලා ටිකක් සැප විඳිනවා වෙන්න පුළුවන්. ඒ වේදනාව ඇත්ත නොදන්නාකම නිසා. ඉතින් මෙතෙන්දි මතක් කළේ වේදනානුපස්සනාව වැඩුවොත් කාරණාවක් වෙනවා. එකක් මොකද්ද? බාහිර වස්තු විඳලා නැහැ, අපිමයි විඳලා තියන්නේ කියන කාරණාවකුත් වෙනවා. ඒ අපිවම විඳා නික්කම කාම නිස්සිත වේදනාව ද අපිවමයි මුල් කරගෙන විඳලා තියෙන. නමුත් ඒකද විඳින්න මහ විශාල වේසක් දරුවෝ තියන්නට ඕනේ කියන කාරණා වෙනවා. නික්කම නිස්සිත වේදනාවත් අපිමයි විඳලා තියන්නේ. හැබැයි කිසිම වේසක් වේදනාවක් නැහැ. ඩොලර හොයන්න ඕනේ නැහැ මේ වේදනාවට. එකම වේදනාවට. උදේ ඉඳන් රෑ වෙනකන් සීතලේ ගෙහි මහා දුක් විඳලා හොයන්න ඕනේද මේ එකම වේදනාව? අන්තිමට ලෝකේ සැපයයි නෙවටින්නේ. සැපයයි නෙවටින්නේ, නිදුක් බව නෙවටින්නේ. සැපය කියන එක මෙයාට උත්තරයක් කියනවා. බාහිර වස්තු එකතු කළාට නෙමෙයි, එකතු කළා කියලා එකතු නොකලා කිව්වත් වේදනාව විඳලා තියෙන ආධ්‍යාත්මික පැත්තෙන්මයි. ඒ වේදනාව වස්තු එකතු කළා එක එක දේවල් කයට ගැටගෙන ඇති කරගන්න වේදනාවට වඩා යමක් නොගැටීම නිසා ඇති වෙන වේදනාව මොනතරම් වටිනවද කියන කාරණාව තේරෙනවා. එයාට තේරෙන්නේ මොකද්ද මේක පිස්සුවක් වගේ කියලා. ඒ කියන්නේ දැන් අපි එක එක දේවල් කයේ හප්පව ගන්නවා. මේ සැප විඳිනවා කියලා කියන්නේ මොකද්ද? දැන් නිකම්ම තිබ්බහම දැන් නැති හින්දා එක එක දේවල් අගේ හප්පව ගන්නවා. හප්පවගෙන විඳිනවා. එහෙම නෙමෙයිද මේ කරන්නේ? ඇයි නිකම්ම තිබ්බහම වේදනා ගතිය ප්‍රකට නැහැ. වේදනාව තණ්හායි. සැප වේදනාව. ඉතින් මේ එකක් ගන්නවා, එකට ගහ ගන්නවා විඳිනවා. තව එකක් ගන්නවා, එකට ගහ ගන්නවා විඳිනවා. ඒක නෙමෙයිද මේ කාමය කියලා කරලා තියන්නේ අපි කරන්නේ? දැන් රූපයක් විඳින්න ඕන නම් රූපයක් ගැට ගන්නවා විඳිනවා. සද්දයක් කනට දැන් සෝත සම්පජා වේදනාවක් නැහැ. සද්දයක් දාම හොඳ සින්දුවක් කර මොකක් කර කියලා කරන්න මොකද්ද මේ කනට ගහගෙන තියෙන්නේ අපිට කනට ශබ්දයක් ඇහෙන්න තවස්සලා කියන සෝත ස්පර්ශය ඇති කළා කියනකොට කනට යමක් හප්පගෙන තියෙන්නේ හප්පගෙන විඳලා ඊට පස්සේ ගඳ සෝඳක් හප්පගෙන විඳලා රසයක් දිවට රසයක් හප්පගෙන විඳලා ඉඳෙම තිබහම වෙන්නේ නැති හින්ද හිතලා මේවට ගහගන්න එක තමයි කරගන්නේ තමන්ට ගහගන්න එක හැම වෙලේම කරන්නේ අන්තිමට කයට මොන හරි දෙයක් හප්ප ගන්නවා විඳිනවා අන්තිමට කරලා තියෙන්නේ මොකද්ද මේ තමන්ගේ කයම විඳලා තියෙනවා එක එක ද්‍රව්‍ය කර්ණ හප්පගෙන එතකොට මේක විහිළුවක් නෙමෙයිද කියලා බලන්නකො යථාර්ථය ගත්තාම උන් ඔය අවබෝධ නැතිකමයි අපිට මේ කෙලෙස් වැඩි වෙන්න හේතුව. කොච්චර බණ ඇහුවත් කෙරුවත් මේ වගේ තැන් මේ වගේ කාරණාවන් ගැන අපි අවබෝධය දෙන්න ඕනේ. මේ භවනාවල් තියෙන්නේ මොකටද? ඈ කායanusasanaව තියෙන්නේ ඇයි? වේදනanusasanaව තියෙන්නේ ඇයි? කියලා මේ කාරණා ටිකක් තියෙනවනේ නේ. ඉතින් උන් ඔය තණ්හාව කියන චර්තයේ තමයි තියෙන්නේ මේ වේදනාව වස්තනාව. එතකොට තණ්හාව ඇලීම කැමැත්ත රාගය කියන gati අඩු වෙනවා. අඩු වෙනවා. ඉතින් ඒ විදිහට වඩන්න පුළුවන් වේදනාව. ඉතින් ඒ හින්දා හැමදෙනාම මේ වේදනාව ගැන හොඳට බලුවොත් තමන්ගේ කයට තමන්ම ගහගෙන විඳින්න හදන මූලිකම අයින් වෙනවා. දැන් ඔය කියන්නේ ඒකයි ඒක උපරිම කළාම මේ පෙරේතයෝ ඉන්නවා කියන්නේ දැන් යাদি දෙකක් ඉන්නවා සමහර පෙරේතෙක් ඉන්නවා තමන් අනික් කෙනාට ගහනවා අනික් කෙනා තමන්ට ගහනවා ගහල ඉවරලා මේ වේදනාවට තමන්ම කැය ගහව ඉඳිනවා සමහර පෙරේතෙක් ඉන්නවා තමන්ව කඩාගෙන කනවා කාය ඇති වෙන වේදනාව ඉඳිනවා තමන්ව තමන් කොහෙද ගන්නවා එක එක චර්ත තියෙනවා ඉතින් අර එක එක ස්පර්ශයට කැමති වුණාම වෙන්නේ මොකද්ද හොඳට සැප හෝ දුක හෝ විඳින්න පුළුවන් දැනක උපදිනවා. හොඳට තමන්ව කොහිට ගන්න පුළුවන් දැනක උපදිනවා. ඒ වගේ ඉතින් මේ වේදනානුපස්සනාව ගැන දැදුවාම වෙන්නේ මොකද්ද? දුක් දේ සැපයි යන සංඥාව නිරුද්ධ වෙනවා. මේක හොඳට බලුවම දුක් දේ සැපයි යන සංඥාව නිරුද්ධ වෙනවා කියන කුවේ අපි කිය හැතැම්ම 100ක් ඈතට ගිහිල්ලා අරක බලලා ආපුකම මෙච්චර කාලයක් හිටියා හවල්තර සැපක් තියෙනවා හරි ලස්සනයි ඒක දැරුවාම කියලා. නමුත් ඒක ඒ ස්පර්ශයෙන් ඇතිවෙච්ච වේදනාවත් ඒ වස්තු වින්දන මේ ආධ්‍යාත්මිකයි ඒක ප්‍රතිකරගන්න මෙච්චර වෙහෙසක් ඉඳලා තියෙන්නේ කියන කාරණාව ප්‍රකට වෙනවා. එතකොට තමයි මේ සාමිත වේදනාව කියන්නේ සැපක් නෙමෙයි මේ සාමිත වේදනාව කියන්නේ සැපක් නෙමෙයි දුකක් නේද කියන කාරණාව වෙනවා. නිර්ආමිත වේදනාව කියන්නේ දුක නෙමෙයි මේක තමයි සැප කියන කාරණාවට එනවා. කාමෙන් නික්මලා නිකම්මයට කැමති වෙනවා. කාමෙන් අයින් කළා නිකම්මයට හිත සබා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ දේශනාව කාමයෙන් නිකම්ම නිකම්මයට හිත සබා ගන්න ඒ කියනවා. ඉතින් වෙලාව පහුණා නේද ටිකක්. අපේ ඉතින් ඉඳ ලැබෙන විදිහට බලමු හෙට ටිකක් මේ ප්‍රතිසම්පාදයේ ගැන කියන්න කියලා නේ ඉන්නේ. චිත්තන පතනවත් මම කරන්න මේ පොඩි කර්මකුත් තියෙනවා. මොකද චිත්තන පතනාවේ පෙළදහම් පොඩ්ඩක් මතකමොනි. මේ ප්‍රතිපත්තාන පොතක් කලින් මම කරගෙන නැහැ මම ඒක හොයාගන්න. නැහැ මම කියලා දෙන්න මට මතක් කරගන්න දව කාලේ නෑ ඒකත් හොඳයි. ඇත්තටම ඔය වගේම චිත්තන පතනාවෙත් තියෙනවා චිත්තන පතනාව බලන කෙනාට මම විශාල කෙලෙසයක් වෙන විදිහට. ඉතින් මේ මට ඔක කලින් මතක් වුණා නම් මම කායානුපස්සනාව මේ සතර සතිපට්ඨානයේ දවසින් දවස මාත්‍රක කරලා එක එක කරනවා මට ඒක මතක් වෙන්නේ නැහැ මම දැන් මතක් කරන කාලේ වරයි. ඒ දවසේදී පටිච්ච සම්පදාය ගැන විස්තර කරන්න කියලා ඉඳගන්නේ ඒක හරි වටිනවා. ඉතින් ඒක වෙනම එකක්. භාවනා පන්ති හිටින් ඉවරයි. අද භාවනා පන්ති අන්තිම දවස නෑ. ඒක අන්තිම දවස. හෙට දවසේදී ගොඩක් දේවල් ඒ උගන්නන්න කමන්නේ අපි තියෙනවා දැන් නවීන තාක්ෂණයේ තියෙනවානේ කොහේ හිටියත් මම ඉතුරු කොටස ලංකාවේ තියන්න ඒකට ඔයගලන්ට හම් වෙයි මම චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනාවේ ලංකාවේ කරන එතකොට නෑද වෙනවා ඕස්ට්‍රේලියාවේ කායනුපස්සනාවේ වේදනුපස්සනාවේ කිව්වා ලංකාවේ චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනාවේ කිව්වා සතර සතිපට්ඨානේ මේ රටවල් දෙකම එකතු වුණා නෑදයි වගේ හැබැයි අපි අද දවසේදී අවසන් කරමු. ඊගාව කාරණාව තමයි මේමයි කිමතුනේ මම බොහෝම සත් අදහසින් කලන අදහසින්මයි මේ බණ දහම් ටික කියන්නේ. ඉතින් හිතේ සතුටකින් බොහෝම කුසල්තක පින්තක මිසක මේ බණ දහම් කියන එක අරබය ආමිස කිසිදු ඉටිකට තුඩක දෙයක්වත් මගේ බලාපොරොත්තුවක් නෑ. ඒ නිසා පින්වතුන්ට මතක් කරනවා මම වෙනුවෙන් මුදල් එකතු කිරීම වගේ දේවල් කිසිම වෙලාවක කරන්න එපා. එතකොට මම මුදලට බණ කියන්නේ නැහැ, බණ කියලා නැහැ. මේ බුදුරජාණන් වහන්සේ කුසල රජුගේ දැක්කලු හීන දාසයක්. ඒකෙන් එකක් තමයි ලක්ෂයක් වටිනා රතු හරිය නරි බෙල්ලකට මුත්‍රා කරන්න දෙනවා. ඒ වගේ මොකද ඒකේ අර්ථය අනාගතයේදී බොහෝ මේ තරම් සසර දුකින් නිවෙන නිර්ආමිෂ ධර්මය ආමිෂලාභෙන් ලෝකයා දේශනා කරන සත්‍යපත් වෙනවා කියලා. ඉතින් මම කැමති නෑ එතකොට ලක්ෂයක් වටිනා සඳුන් හරිය නරි බෙල්ලකට මුත්‍රා කරන්න දුන්නා වගේ තත්ත්වයටපත් වෙන ඒ වගේ තීරණය කරන්න පුළුවන් මට වටිනවා. ඔයගලන්ට මොන විදිහට දේනවා මම දන්නේ නෑ. මම කියන ටික මට හරි වටිනවා. මොකද සසර ගෙවා ගන්න පුළුවන් කියන කාරණාවකින් ඔගොල්ලෝ පෞද්ගලිකව පින්තක මේ විහාරස්ථානයට හෝ ඒ සේනාසනයට හෝ ස්වාමීනාසනයට හෝ කෙනෙක් පෞද්ගලිකව වෙන උපකාරයක් පෞද්ගලික කරන්නේ නැහැ. ඒක වෙනම සිද්ධියක්. කිසි කෙනෙකුට කරදරයක් කරන්න එපා. ඊගාවට ස්වාමීනාසය අපිට බන්න කිව්වා. අනේ අපි මොකුත් නොකියොත් නැහැ. එහෙම චුට්ටක් ප්‍රතිදන්න එපා. එහෙම කිසිම දෙයක් එපා. ඒ සඳහා මම මේක මතක් කළේ කිසි කෙනෙක් එකතු කරන්නත් එපා. කිසිම දෙයක් සතපාවක්වත් කිසිම දෙයක් එහෙම මේ බණ දහම් කියලා දුන්න එක වෙනුවෙන් මට මුකුත් එපා. ඔයගොල්ලෝ කවුරු හරි කරන දෙයක් වෙනම දෙයක් ඒක පෞද්ගලික දෙයක්. කෙනෙකුට බරක් කරන්න එපා. එහෙම නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මුල මතක් කරගන්න එක සතුටින්. මොකද මට නිවන් දකින්න මේ ජීවිතේ බැරි වුණොත් මේ ඔයගොල්ලන්ට බණ කියලා දුන්න එක මහා වටිනා කුසලයක් වෙයි. ඒ කුසලයේ ශේෂයක්වත් දශමයක්වත් අඩු කරගන්න මම කැමති නෑ. ඒවා මුදල් වලින් අයින්න බෑ. මේ නිර්මාණය වෙන කුසලයේ. ඉතින් ඒක කිලුටු කරගන්නවත් මම කැමති නෑ. ඒ නිසා මගේ හිතේ අපමා රොණක තරම්වත් කොනකවත් බලාපොරොත්තුවක් නැහැ. මේ නිසා කෙනෙක් මට උදව් උපකාර කරයි කියලා එහෙම ගාව ගන්නවත් මම අදහසකුත් නෑ. මොකද එච්චරට වටිනා කරුණුයි මම කිව්වේ කියපු ටික මුලින් සීමා කරන්න බෑ. ඒක කිව්තු දෙන්නේ නැහැ. ඒ නිසා කිසිම කෙනෙක් මුලින් දෙකකින් වගේ දේවල් කරන්න එපා කියන එක පුත් මතක් කරනවා.
සමහර
ස්වාමීන් වහන්සේ මම මේ ඔක්කොම වෙනුවෙන් කතා කරන්නේ කවුරුවත් එහෙම මෙතන කරේ නෑ. හොඳයි හොඳයි ඒක නැත්නම් කරන්න. දැන් ඔගලන් සමාධිය දෙන්න පුළුවන්. හාමුදුරුවෝ සතිය දෙකක් භාවනා කළා වැඩසටහන් තිබ්බා අපි මොන හරි දෙන්න ඕනේනේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම බණ කියප එක වෙනුවෙන් දෙන්න එපා. අවශ්‍යම නැහැ. එහෙම නැහැ කියලා කිසි කෙනෙක් අරඹය මෙච්චිත මිසක ඉතිහා කිසිම මොකක් නැහැ. තේරුණා නේද? ඒක මේ හිත දෙකකින් නෙමෙයි කියන බොහොම ශ්‍රද්ධාවයි. මොකද මට මේ කුසලය කියන එක හැම දෙයකටම වඩා වටිනවා. මොකද ඔබ දිගම වැඩසටහන කරලා තිබෙන මෙච්චර දවසක් කරලා නැහැ ලංකාවේදීවත්. ඉතින් ඒක කරපු එක කිලුටු කරගන්නව කැමති නැහැ. අනික මම එහෙම මුදලට බලන කෙනෙක් නෙවෙයි. ඒක පෞද්ගලිකව කෙනෙක් කරපු දෙයක් හෝ කළ දෙයක් හෝ තියෙන ඒක වෙනම සිද්ධියක්. හැබැයි මේ බහ කිව්වා වෙනින් එපා මට. අපි එක දවසේ දෙත්තේ විදිහට
ප්‍රයවඳුනේ හැමෝම වෙන නහන්නත් ඕනේ දෙයක් දැනගන්න කාටද
දහම් පඬුරු දිනවා කියන එක අපි කල්පනා නැහැ හම්බුනේ. ඒක කොහොමද මේකට ගැලපෙන්නේ? මෙහෙම ඉතින් ඉස්සර නම් තිබිලා තියෙනවා දහම් පඬුරු පූජා කරනවා කියන කාරණාව. ඉතින් ඒකේ දෝෂයක් නැහැ. ඒකේ පින ගොඩක්ම සිද්ධ වෙනවා. එතකොට දේශකයන් වහන්සේලාට දිවිගැන්වීමක් කායික අපහසුකමක් සංඝයාට උපස්ථානයක් උපකාරයක් කරනවා කියන අදහසයි ඒකේ තියෙන්නේ. කෘතුපාකාර ගුණයක් වගේ තැනකින්. ඉතින් ඉස්සර කාලේ තිබිලා තියෙන දුකම රජුගේ කාලේ ඉඳලමත් මම දන්නවා මේ බුදුරජාණන් වහන්සේ කාලෙදිත් දහම් වඳු පූජා කිරීමක් තිබුණා තියෙනවා. ඉතින් ඒකේදී ඒක එක එක මට්ටම් තිබුණා තියෙනවා. අපි එකමට කියමු දැන් මිල මුදල් කියන එක පින්වතුන්ට පූජා කරන අයිතියක් තියෙයි. පූජා කරන්න පුළුවන්. නමුත් ස්වාමීනාන්දරගේ පැත්තෙන් සමහර විට පිළිගන්න එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒක ඕගොල්ලන්ට යුක්තක තපුසලයක් අවඩක් වෙන්නේ නැහැ. වෙන්නේ පිනක්මයි සිද්ධ වෙන්නේ. අපි කියමු බුදු දැන් විනයේ තියෙනවා ස්ත්‍රීන් දසදස් කම්කරු පිළිගන්න තහනම්. දැන් බුදුරජාණන් වහන්සේට මේ විවාහයට පත්වෙච්ච කන්‍යාව පව පූජා කළා. භාග්‍යතුන් වහන්සේ පිළිදී අරගෙන ඒගොල්ලන්ට කිම් පිළිස ආපහු පූජා කෙරුවා ඒගොල්ලන්ට උගන්න කියලා. දැන් අසද්දස මහ දාන දවසේදී කොසල් රජුගේ පූජා කරනකොට එතන හිටපු ඒ ඔක්කොම ටික තමයි පූජා කරන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කැපටි කරගෙන ඒ ටික දුන්නා. ඒ නිසා දානය කියන එක කවදාවත් වලක් කරන්න හොඳ නැහැ. මේ දේවල් හොඳ නැහැ. මේ දේවල් එපා කියන එක නැහැ. පූජා කරන කෙනාට පූජා කරන්න පුළුවන්. පූජා කළාම ආනිසංසක් ලැබෙනවා. කැමති දේ බාර ගන්නව නොගන්නවා කියන එක වික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් එකක්. ඒක පෞද්ගලික ජීවිතවල පොඩි පොඩි අඩුපාඩුකම් මත කෙනෙක් එක බාර ගන්නව වෙන්න පුළුවන් නොවෙන්නව වෙන්න පුළුවන්. ඒකෙම ඔයගලන්ට වැඩක් වෙන්නේ නැහැ. සමහර හිතනවා අපි මේ දේ දුන්නාම අපිට මේ කක්කපදිය දුන්නාම අකුසලයක් වෙයි කියලා. දාන්නේ කියන එක අකුසලයක් වෙන්නේ නැහැ. ඔයගලන්ට කුසලයක්මයි. එතකොට ඒකෙදි මෙහෙම එක කුත්තියේ දැන් මෙල මුදලක් වුණත් බාර ගන්නත් පුළුවන් ක්‍රමයක් තියෙනවා. පෞද්ගලිකව බාර ගන්න එපා කියලායි තියෙන්නේ. එයාට පුළුවන් නම් මම මේකෙන් කරන්නේ සංඝයා උදෙසා යමක් සංඝයාට යොමු කරන්නේ කියන අදහසකින් ගන්න පුළුවන් නම් අරගෙන ඒකට කැපයි. තව නැත්නම් ළඟපාත කවුරු හරි ඉන්න මෙයා අතට දෙන්න කියලා එහෙමත් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට ක්‍රමයක් තියෙනවා මේ ශාසනේ. ඒකෙන් මම මතක් කරන්නේ එහෙම උගලන්ට හානියක් හෝ අවඩක් වෙන්නේ නැහැ. මම අහලා තියෙනවා පෞසිද්ධ වෙනවා මුදල් පූජා කරන්න එපා මාස් වර්ග පූජා කරන්න එපා මෙහෙමයි 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 කියලා. එහෙම නැහැ. පූජා කළාම පූජා කරන කෙනාට ආනිසංස තියෙනවාමයි ඒකේ අඩුවක් නැහැමයි. එතකොට ඒක පරිහරණය කරන කෙනා ඊට පස්සේ ඇති කරගන්න මානසික මට්ටම මත එයාට අපකල් සිද්ධ වීම හෝනු වීම වෙන්න පුළුවන්. මම හම්බෙලදී මම තණ්හාවෙන් ලෝභකමෙන් අරගෙන ගොඩ ගහගෙන මම තනියෙන් පරිහරණය කරන්න ගියොත් සමහර විට ඒක මට අවඩ පිණිස පවතින්න පුළුවන්. නමුත් සිංහතුට ඒක කුසලයක් කියනවානේ ස්වාමී කියපේ. ඉතින් ඒකයි මේ ශාසන අර පෙන්නේ එක භික්ෂුන් වහන්සේ බිඳල පාත් යනකොට එක මිනිස්සේ මාළු අල්ලන දැලක් පූජා කළා. ඉතින් ස්වාමීන් වහන්සේ කෙලි අරගෙන දැල අරගත්තා. දැල අරගෙන මේ මිනිස්සේ පින් අනුමෝදන් කළා. ආහාමුදුරේ එක මාළු අල්ලන්න ගියේ නේ. ආහාමුදුරේ කොහොඳට දෙහෙලා කකුල් පිහින්න පාටි සිලිව්වා. ඊට පස්සේ සිවුරු වනඬු වැල් බිව්වා. ඒ වගේ තමන්ට ඕනේ දේකට ඒක පරිහරණය කරගත්තා. දැන් පූජා කරන්න හොඳ නැහැ. ඕක අකුසල් කියලා නිකන් හිතියද? නෑ. පූජා කරන කෙනාට මහා පින පුස්සිද්ද කෙරෙව්වා. තමන්ත් ඒක නිසිපරිදි ප්‍රයෝජනයක් ගත්තා. එතකොට කිසිම වෙලාවක දානය කියන එක වළක්වන්න එපා කියන බුදුජානකසේ තුන් දෙනෙක් නසනවා කියලා. නේද? අහලා තියනවා නේ. ඒ වගේ ඒ නිසා තම තමන්ට සද්ධාව පරිදි කැමති පරිදි ෘචිකත්වේ පරිදි දහම් පඬුරු කියලා ඕ නැත්තම් ඕනම වෙලාවක ඕන දෙයක් පූජා කරන්න පුළුවන්. නමුත් මෙතනදී නම් මතක් කරනවා මට මේ සඳහා දහම් පඬුරු දෙපා කියලා. එතකොට නමුත් ඒක අනිත් තැන් වලදී කලකට ගමන් නැහැ කියන එකයි මම එකින් කියන්නේ.
කොහොමද
තේසේ අස්නේ මොනාරි කරගන්න කියලා ඒ විදිහට ලියන දුන්නොත් කමක් නැහැ. ඒක ප්‍රශ්න නැහැ. ඒක මගේ එක පෞද්ගලික තම තමන්ගේ අදහස. ඒක අපි විහංගයක්වත් තියාගන්න එපා මට. එහෙමවත් ඕනේ නැහැ. මේ බණ කිව්වට මම මේ අදහසින් දෙනවා කියන එක වටේ. හරිද? ඒක මම මේ කිව්වේ එච්චරද මට මේ කාරණාව වටිනවයි කියන එක ඔයගලන්ට බණ කියලා දුන්නු මට වටිනවා. මේ හැම දෙයකට වඩා මේ හම්බෙන යමක් තියෙනම් ඒක අවුරුදු 50කින් 60කින් පස්සේ නැති වෙයි. නමුත් මේ කුසලය කියන එක මාව සසර දුකින් එතර කරන තාක් මංගව කල්යාණ මිත්‍රෙක් වගේ ලඟින් කියන එක මම දන්නවා. ඒ හින්දා ඒ කුසලය මට වටිනවා. ඒක
තමයි අඩහෝරාවක් අපි වැඩිපුර දැන් කතා කරලා තියෙනවා. ඒක නිසා පුණ්‍යානුමෝදනාවට පෙර ආතුව ඉතින් වචනයක් මාසඳහම් කරන්නට අවශ්‍යයි වගේ මතක දෙනවා. ඒ යමක් අපි දැනගෙන තියෙන්නේ දකුණු අතින් දෙනවා නම් වංගක්ද ගන්න ඕනේ කියලා නේද? ඒ විදිහට මේ අපි දැනගෙන තියෙන්නේ. ඒ ආකාරය තමයි මේ කටයුතු සිද්ධ වෙන්න ඕනේකම තියෙන්නේ. අපි හඳුව දැන් මතක් කරපු විදිහට මතක් කියන්නේ මේ විලාවේ උන්වහන්සේ මට සඳහන් කළා මේ බුහන්සේගේ ආරාධනාව නිසාම එනවා මේ කියලා. ඉතින් වෙනත් මොනවටත් නෙමෙයි අද පත්තිරි මහත්මයා මුලින්ම මතක් කළා. ඉතින් අපි පිළිබඳවත් දැනීමක් හඳුරු ඇති කරගෙන නිසා ඉතින් මේ අසනීප අපහසුතා තිබුණා ඈ එන්ද අපහසුතා එක නිසා කිව්වා තවත් පරිහානමක් එක්ක තමයි එන්නේ මට බැරි දවසක එහෙම කරන්න එක. ඒතරම් මේ ඕනෑකමින් කලකිරීම සිද්ධ කළා. ඒ වගේම පත්තිරි මහත්මයා මට මතක් කළේ මේ බොහොම සන්තෝෂයෙන් හඳුරු මේ කාලේ මේ වැඩසටහනේ ඉන්නේ කියලා. ඉතින් අපිත් ඒක දැක්කා. ඉතින් එහෙම අපි මේ කටයුතු සිද්ධ කරන්නේ අපි මේ ශාසන ධර්මතා හොඳ හැටියට හඳුනාගෙන. ඉතින් උන්වහන්සේලා දෙදෙනාම මෙහි වැඩම කරේ ඒ බලවත් වූ කැමැත්තෙන් ඕනෑකමින් යුක්ත. අප මේ වැඩසටහන ආරම්භ කළේ මේ කිසිදු කෙනෙකුට බරක් නොවන මේ ස්ථානයේ ආරම්භක මේ අවස්ථාවේ මේ ප්‍රතිපත්ති පූජාමය මේ ආංශ පූජාවෙන් පින් දෙකම උදාර ශ්‍රේෂ්ඨ කින්කම් විදිහට සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක දැන් උදේහෙදී සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ අපි මොනතනකවත් මේ පිටං කෝප ගේන්න ඊළඟට ගෑස් බිල් ගේන්න මේක මොකක්වත් දාලා නැහැ. ඒ නිසා මේ අපේ පුළුවන් ශක්තිය තියෙනවා මේ වැඩසටහන කරන්න. ඒ නිසා කිසිදු කෙනෙකුගේ කිසිදු උපකාරයක් නැතුව සිද්ධ කරන්නයි මේක මාත් සිද්ධ කරන්නේ. ඒ නිසා මේ අපේ ආධුනනාතර පුණ්‍යසි දැනගැනීමක් ලැබලා තියෙනවා. කවුරු හරි කෙනෙක් දෙයක් මේ අවශ්‍යයි කියලා පූජා කරන්න කියලා. ඉතින් මේක මට රාණි මහත්මිය කිව්ව මෙන්න මෙහෙම දෙයක් දැනගෙන හාමුදුරුවෝ තියෙනවා. මේ එහෙම දෙයක් මේ කට්ටියගේ විමසල බැලුවා. කවුරුවත්ම කිව්වේ නැහැ මේ හාමුදුරන්ට කියන්නේ කියලා. මමත් විනාදුන් මතක් කිරීමක් කළා. මේ පිළිසතර එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි කෙනෙක් දෙන්නේ ඒ විදිහට කතා බහ කරන්න ඇති. ඒ නිසා ඉතින් මේ හැම දිනටම මතක් කරන්නේ තමන් යම් කිසි දෙයක් කරන්න කැමති නම් ඒ කැමති දේ තමන් දැනගෙන ඉතලක් කරපුවා නැති. බොහෝ දෙනෙක් බොහෝ දේ කරනකොට තවත් කෙනෙකුට කියන්නේ මමත් යමක් කරනවා කියලා පෙන්නන්න. ඒ නිසා එහෙම ඕනේ නැහැ. තමන්ට පුළුවන් යමක් කරන්න. ඒ විදිහට සිද්ධ කිසිම තමයි මේ වැදගත්. ඉතින් ඒ නිසා මේ ස්ථාන හා අපි මේ කටයුතු සිද්ධ කරන්නේ මේ වචනයක් පිළිගින් අහන්න කැමති නැති විදිහට. ඉතින් ඒක ඒ හඳුනන තත්ත්වයක හිතට වටින්නේ නැති දෙයක්. ඒ මොකක් හරි දෙයක් කාට හරි අපහසුතාවක් කියන එක අපට හිතන වටින්නේ නැති දෙයක් කියලා. ඒක නිසා කවුරු හෝ යමක් මොනෝහෝදයක් කරනවා නම් මේ ගොඩක් දෙනෙක් එකට එකතු කරගන්න යන්න ඕනේ නැහැ. තම තමන්ට ශක්තියක් තියෙනවා යමක් කරන්න. ඒ විදිහට කරන්න මේ වැඩ කරන විතර නෙවෙයි මම කියන්නේ ඊළඟ මොනෝහෝ අවස්ථාවකදී වත් මේ තමන්ට යමක් කරන්න ඉතිච්ච තමන් ඒ විදිහට කරන්නේ. ඒ විදිහ තමයි සුදුසුම වටිනාම ක්‍රමය. ඒ නිසා මේ වඩා විලාව කතා කරන්න හොඳ නැහැ. දැන් අපේ හාමුදුරුව දැන් ඉඳා වගේම මේ පුණ්‍ය ආනුමෝදනයද සිද්ධ කරන්න ඇති කාටත් පිරුවන් සම්පත වේවා.
එහෙනම් සදාස්සන් පුණ්‍ය තුන් කල්පනා කරගන්න අදහසේදී බොහෝම වටිනා ධම් කරුණු විස්තරා ධර්ම සාකච්ඡා කරලා භාවනා කරලා බොහෝ වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගත්තා. එහෙනම් මේ සියලු ආකාරයෙන් පහල කරගත්තා සියලුම කුසලයන් වලින් ඔබට අපට සියලුම ආකාරයෙන් දෙමව්පියෝ ළඟ ඉඳගෙන දරුවෝ උත්සාහවත් කරන්නත් නෙන් අපි සියලු දෙනාම යහපතේ යොදවමින් කුසල ධර්මයේ යොදවමින් සත්පුරුෂ මාර්ගයේ යවන්නට මුල් වෙච්ච අපගේ ගෞරවනීය අවසරයි අපගේ අක්‍රමිට මහානායක මාහිම්පන් වහන්සේට බොහොම ආදරෙන් ගෞරවයෙන් මේ සිද්ධ කළා වූ සියලුම කුසල ධර්ම අද දවසේදී අපි අනුමෝදන් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් බව, නිරෝගී බව, සුවපත් භාවය,
බොහෝ කල් ජීවත් වීම නැත්නම් චිර ජීවනයේදී අපි මේ හේතුන්ගේ ආශිර්වාදයෙන් මේ පුණ්‍ය ශක්තියෙන් බලයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කායික මානසික සැනසීම ප්‍රාර්ථනා කරනවා කරන කියන සාසන මාමුක කටයුතු දිනු දිනු කරගන්න ශක්තිය ධෛර්යය නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉන්ව ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනේ බෝධිගේ මුතුන් වෙන සැනසීත්වා කියලා. ඒ වගේම ඊට සහසම්බන්ධ වෙච්ච අනේ සියලුම දෙනාටත් මේ මොහොතදී අපි පින් මොදා කරනවා. ඒ වගේම ලෝකයේ සම්බුද්ධ ශාසනය මේ පින්වත්තුන්වත් ආරක්ෂා කරනවා. මේ විහාරතන අධිපතිතුමා ශාසන මම දෙෂ්ඨ කරු සිල් දෙවියන්ට අපි අනුමෝදන් කරමු. ආකාශත්තාච
ආකාශත්තාච දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤානාං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු.
ඒ වගේම ඔබ අප සීල් දනාව නම් නැති කලුගේ කලාව සීලෝම ඥාතින්ද මේ පින් අනුමෝදන් වුත්වා. ඒ අය සුපේ දුකක සිටින දුකින් අතු වෙදී සපවත් ධාවි පස්සෙ මුතුන් වන සංසප්තා කියන දාසේ නොයි පින් අනුමෝදන් කරමු. ඉදම් මේ
ඥාති නම් හෝතු සුවිතා හොන්තු ඥාතයෝ
ඒ වගේම මේ සෑම දිනකටමත් මේ සඳහා උදව් උපකාර කරන සහසම්බන්ධ වෙනා වූ සිල් දිනාටත් අද දවසේදී සිව්පස්යෙන් අප උපස්ථාන කළා වූ සිල් දිනාට මේ පින් වූ සිල් දිනාට පින් අනුමෝදන් වූ දිව්‍යංග දේව ආශිර්වාදයෙන් තුන් රසත අනන්ත ගුණ වලින් මේ පුණ්‍ය ශක්තිය වලින් මේ සෑම දිනාගම මෙලොව ජීවිත වලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපදර දුර වේවා කරන කෙන යහපත් අදහස් සියලු සමුද වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිචන සී පැමිණවලව දාලා වූ මදිනාම නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මෙම කුසල ධර්මයේ සෑම දිනක් නිවන් දින සම්පාදනය කරනවා.